ඊළඟට අනාගතේ මම ඉන්නවද කවුරු වෙලා ඉන්නවද කොහොම ඉන්නවද කියන ඔය ටික දුරු වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා සක්කාය දිට්ඨිය නැති වුණා. අතීතේ මම හිටියද කවුරු වෙලා හිටියද කොහොම හිටියද වර්තමානයේ ඒ වගේ අනාගතෙත් ඔය තුන් කාලෙම අර මම පිළිබඳව ප්‍රශ්න ටික යෙදෙන්න බෑ. සක්කාය දිට්ඨිය නැති වුණා නම් දැන් ඔය ඔය ධර්මතාවයේ කොණ්ඩඤ්ඤහාමුදුරෝ යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක අවබෝධ කළොත් ඒ කියන්නේ සෝවන් වුණා කියනවනම් අර සැකත් දුරු වෙන්න ඕන. අර වගේ ප්‍රශ්න එන්න බෑ. මේ එතකොට දැන් බුදුහාමුදුරන්ගේ බෝධිසත්ව කාලේ ජාතක කතා එහෙම අපි කියද්දී අතීතේ කෙනෙක් හිටියේ නැද්ද කියන ඔන්න වගේ ප්‍රශ්නයක් ඇහුවේ. කොහොමද මේක වෙන්නේ කියලා සක්කාය දිට්ඨිය දුරු වුණා. එහෙම නැත්නම් අර පෙර ජීවිත දකින ඥානය පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන එකට අහුවෙනවනි කලින් හිටිය හැටි. එතකොට අර පෙර හිටියද නැද්ද කියන කතා එතන යෙදෙන්නේ නැද්ද කියන එක. ඔව්. ඒ වගේ ගැටලුව තියෙන්නේ සක්කාය දිට්ඨිය තියෙන කෙනාට. ඒකත් තේරුම් ගන්න ඕනේ. සෝවන් වුණා නම් ওই ගැටලුව එන්න බෑ.
ලෝකයේ තුල ප්‍රශ්නය. ලෝකයේ තුල.
ඔය ඉතින් ඒක මොකද්ද ඒකට උත්තරේ ඒ කියන්නේ. දෙතන තේරුම් ගන්න ඕනේ අපි ධර්මයේ දැකලා නැති හින්දායි ওই ගැටලුව තියෙන්නේ. අපි පටිච්ච සමුප්පාදේ දැකලා නැති හින්දා. පටිච්ච සමුප්පන්න බව දකින්න ගියාම ඒක දැක්කනම් ඒ මම පෙර හිටියද කොහොම හිටියද කවුරු වෙලා හිටියද ඔය කතා යෙදෙන්නේ නැහැ. පෙර විතර නෙවෙයි වර්තමානයේ අනාගතේ තුන් කාලේ. එහෙම ඒක වෙනමම කියනවා සක්කාය දිට්ඨිය නැති වුණා නම් එහෙම කාල තුනේම ඔය කතා එන්න බෑ අර මගේ. තියන නේද පළවෙනි පොතේ ඔය ටික මම කියලා. සක්කාය දිට්ඨියෙන් අහන ප්‍රශ්න. එතකොට ඔය යංකින්ති සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක තේරුම් ගත්තා නම් ඔය ගැටලු වෙන්නේ නැහැ. අපිට ගැටලු තියෙන්නේ ඒක අවබෝධ වෙලා නැති හින්දා. ඒක දැන් අර පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්න මම කිව්වේ අර බල්ලගේ උපමාව එහෙම. වතුරට ඉබෙන බල්ලෙක්. බල්ලා වතුරට ඉබුණාම ඌට හිතෙන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලානේ. එතකොට තව බල්ලෙක් ඉන්නවා කියපු ගමන් මම කලිනුත් ඉඳලා තියෙනවා දැනුත් ඉන්නවා. ඌ වෙලා ඉඳලාද මේ බල්ලෙක් වෙලා දැන් ඉපදුනේ. ගියාත්නේ. නේද? ගියාත්නේ මිනිස්සෙක් කියලා ඉඳලාද දැන් බල්ලෙක් කියලා ඉපදුනේ නැත්තම් දිවි ලෝකේ ඉඳන් ආවද අපායේ ඉඳන් ආවද? අහන්න පුළුවන්. ඊළඟට මේ බල්ලා මැරුණාට පස්සේ කොහේ ගිහින් උපදීද? නේද? ඔය ප්‍රශ්න ටික එනවා නේද?
වර්තමාන අනාගත
දුන්නේ. ඔව්. ඒක මේ ජීවිතෙත් එනවා පෙර ජීවිත ගැනත් අහන්න පුළුවන්.
හදයි එහෙම කෙනෙක් නැහැ. කියන එක තමයි අවබෝධ
කරගන්න. දැන් අපිට ඒ උපමාවනේ. ඒ උපමාවයිදී පේනවා මේ එන්නේ නැති බල්ලෙක්ව මවාගෙන ඌ කලින් හිටියේ කොහොමද කියලා
හොයනවා
නේ. කොහේ ඉඳන් ඇවිල්ලාද මේ බල්ලෙක් කියලා හිතුවා. මැරුණාට පස්සේ කොහේ ඇයි? දැන් ඔය ඒ ටික ඔක්කොම දෘෂ්ටියක් මත ඉඳගෙන නේද එන්නේ. ඇත්තන වතුරේ ඡායාව විතරනේ නැති බල්ලෙක්ව හදාගෙන ඌ ගැන
අපි දනාගත වර්තමාන
පේනවාද සක්කාය දිට්ඨියෙන් කරන දේ? හරි. ඒක ඔක අපේ පැත්තට දැම්මත් ওই කතාවම නේද? ඇත්තටම මම කියලා කෙනෙක් නැත්තම් ඒ කියන්නේ ධර්මයට අනුව දැන් අපිට දැනට අපි ඉන්නේ මම ඉන්නවා කියන අදහසේනේ.
මම
එතකොට
තියනවා
කියන ඒ ඉන්න මම ගැන නේද මං අතීතේ කොහොම හිටියද දන්නේ නැහැ කවුරු වෙලා හිටියද දන්නේ නැහැ මොනව කළාද දන්නේ නැහැ ගිය ආත්මේ ගිය ජීවිතේ ඒ කතාව කතා කරන්න පුළුවන් හිතන්න පුළුවන් පෙර වර්තමානයේ මම ගැන කතා කරන්න පුළුවන් නේද හිතන්න පුළුවන් අනාගතය ගැනත් අපි හිතනවා නේද ඉස්සරහට මං කොහේ යයිද දන්නේ නැහැ මොනවයිද දන්නේ නැහැ කවුරු විලා උපදීද දන්නේ නැහැ මරණයන් පස්සේ මේ මරණයන් පස්සේ කතාවක් තියෙනවා ජීවත් වෙනකන් අනාගතය ගැනත් තියෙනවා හරි කර බුදුහාඳුරන්ගේ බෝධිසත්ව කාලෙත් අපි එතකොට ඔකටම දාගන්න. බෝධිසත්ව විදිහට මෙහෙම මෙරි මෙරි ඉපදි ඉපදි අතීතේ ඉඳලා තියෙනවා. ඔය
ධාතක කතාවනේ.
ඔව්. ඒක බොරුත් නෙමෙයි. එහෙනම් මොකද්ද මේ මේ? සක්කාය දිට්ඨිය නැති වුණොත් වෙන වෙනස. කියන්නේ අපිට අර උපමාව ගත්තොත් දැන් බල්ලා බල්ලෙක් ඉන්නවා කියන තාක්කල් ඔබේ අතීතයි අනාගතයි වර්තමානයි සේරම තියෙනවා. හැබැයි ওই ටික තියෙන්නේ මේ බල්ලෙක් ඉන්නවා කියන එක මත නේද? ඒ දෘෂ්ටිය මත නේද? ඒ දෘෂ්ටිය නැති වුණා නම් වතුරේ බල්ලෙක් නෙමෙයි ওই ඡායාවක් තියෙන්නේ කියන එකම නේද? එදාට අර ප්‍රශ්න නැහැ නේද? ඕකම නේද අපි ඈත පඹයෙක් දැකලා අපි හිතුවොත් මිනිස්සෙක් කියලා අපි එතෙන්ට ගිහින් නැත්නම් ඈත ඉන්නවන්න කවුද ඉන්නවා කියලා හිතුණා. ඔය වගේම වැඩක් නේද වෙන්නේ. මේ මිනිස්සේ අතීතෙත් ඉඳලා තියෙනවා දැනුත් ඉන්නවා අනාගතෙත් තියෙනවා. ගිය ජීවිතේ කවුරු වෙලා හිටියද දන්නේ නැහැ කොහෙන් ආවද දන්නේ නැහැ. මිනිස්ස ලෝකෙට. මැරුණායින් පස්සේ කොහේ යයිද දන්නේ නැහැ. කියලා දැන් කතා කරනවා නේ මිනිස්සුයා ගැන නේද? ඒක කතා කරන්නේ අපි පඹය බව නොදන්න තාක් කල් නේද? මිනිස්සේ කියලා හිතාගෙන අන්න. ඊට පේනවනේ මේ
හැදෙන දෘෂ්ටි අපි මනසින් හදාගන්නවා
නේද? ඒකට දික්තියක් මත හිටියහම අතීතය යාගෙන දැන් යාගෙන අනාගතය යාගෙන කතා කරනවා. අපේ ලෝකෙට තියෙනවා
ඒක. ඒක මනසින් ඉවත් කළොත් එහෙම දෙයක් නැහැ.
ඉවත් කරන්න ඕන එතන තමයි දැන් හරි දැක්ම හදාගන්න. ඉවත් කරන්න ඕන අතීතය ගැන කතා කරන එකද වර්තමානයේ කතා කරන එකද අනාගතය ගැන කතා කරන එකද ඕවා වෙන වෙනමද ඉවත් කරන්න ඕන. එහෙම නැත්නම් පඹයෙක් ඉන්න දෙන මිනිස්සෙක් කියලා පෙනුන එක එතන වැරද්දද හදාගන්න ඕන. එතන වැරද්ද නේද? නව වතුරට වෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා හිතන තැන නේද හදන්න ඕනේ තැන. එතන විද්‍යාව මතනේ අනිත් එකට අහු වෙලා තියෙන්නේ. නේද? ඒ වගේ තමයි අපි මේ මේ ශරීරයක් තියෙන තැන මම ඉන්නවා කියලා දෘෂ්ටියක් හදාගෙන තියෙනවා. ඒක අපි ඉන්න තාක්කල් මම ගැන ඉතින් කතා කරනවා ප්‍රශ්න තියෙනවා. අතීතේ මම ගැන දැන් මම ගැන අනාගතේ මම ගැන අපිට තේින්නේ නැහැ මෙතන අර පඹය වගේ ශරීරයක් තියෙන දැනක කෙනෙක්ව හදාගෙන ඒ මත ඉඳගෙනයි මේ කතා කරන්නේ. පේනවද? එතන ලොකු ගැඹුරක් තියෙනවා සරල දෙයක් වුණාට. ඔයගෙ දැන් ඇත්ත ඇති හැටි දැක්කා කියන එක තමයි අර යංකින්ති සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා අවබෝධ කළා කියන්නේ ඔන්න ඔය සිද්ධිය අවබෝධ කිරීම. මේ සිද්ධිය අවබෝධ කිරීම තුළ අර කෙලස් ටික ඔක්කොම කැඩෙනවා. මේ අතීතේ මම ගැන කතා කරපුවා වර්තමානයේ කතා කරනේවා අනාගතේ කතා කරනේවා ඒ ටික කැඩෙන්න ඕනේ. සක්කාය දිට්ඨිය දුරු වුණා නම්. ඒත් අතීතාම ඒවා ගැන කතා කරනවා නම් ඒකෙන් තේරුම් ගන්න ඕන ඒ සක්කාය දිට්ඨියේ ඉඳන් ඔය කතා කරන්නේ. පුද්ගල දෘෂ්ටියේ ඉඳගෙන ආත්ම දෘෂ්ටියේ ඉඳගෙනයි ඔය කතා කරන්නේ. ඒක කැඩුන දවසට ඔය කතා නෑ. එතන තමයි දැන් අර මම කියන එක්කෙනා උපදින එතන තියෙනවා පටිච්චසමුප්පාදන ධර්මතාවය. මම කියන එක නිකන් නෙමෙයි පහළ වෙන්නේ. ඒකට හේතු වුන්නේදිලා දැන් බල්ලට වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක නිකන් නෙමෙයිනේ පහළ වෙන්නේ. නේද? ඔබේ ඇත්ත නොදන්නකම මත අවිද්‍යාව මත බල්ලෙක් ඉන්නවා කියලා හිතන්න තව තව හේතු ටිකක් එකතු වෙලා. ඒ හේතු යෙදෙන කොටයි ඒ ඵලය තියෙන්නේ. ඒ හේතු යෙදුන් නැත්තම් අර ඵලය මොකද වෙන්නේ? ඇති වෙන්න පුළුවන්ද? බල්ලෙක් ඉන්නවා කියන්නේ. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන්න හේතු යෙදෙනකම් බල්ලෙක් ඉන්නවා. උගේ මානසිකත්වෙට. කියන්නේ දැඩිව විශ්වාස කරනවා. එදහසාව. හැබැයි අපේ මට්ටමට නුවණ දියුණු වුණොත් එදාට වතුරේ ඉන්න බල්ලෙක් ගැන කතා කරයිද? නෑ. එහෙනම් අර හේතු යෙදෙනකොට ඵලය තියෙනවා. හේතු යෙදුන් නැත්තම් ඵලයක් පිහිටන්නේ නෑ. පිහිටන්නේ නෑ කියන එක තමයි නිරෝධය කියන්නේ. එතෙන් දැන් Nirodha කියනකොට ඔන්න තේරුම් ගන්න දෙයක් තියෙනවා. ඉන්න බල්ලා නැති වෙලා ගියාද? එහෙ නැත්තම් බල්ලෙක් උපදින්නේ නැති මට්ටමකට ආවද? ආයි වතුරට එබෙනකොට බල්ලෙක් ඉන්නවා කියන එක උපදින්නේ නැති මට්ටමකට ආවද? නැත්තම් මේ බල්ලෙක් ඇති වෙලා ඌ නැති වෙලා ගියාද? බාහිරේ බල්ලෙක් හටගෙන නැති වුණාද? එහෙම නැත්තම් මේ අවබෝධයේම තුල බල්ලෙක් උපදවන්නේ නැති මට්ටමකට ආවද? ඒකට පේනවනේ උපද්දවන්නේ නැති මට්ටමක අවබෝධයක් කියලා. මුලාව තියෙනකන් හටගන්නවා. මුලාවේ යෙදුන්නේ නැත්තම් අපට වතුරේ බල්ලෙක් කවදාවත් පිහිටන්නේ නැහැ. උපදින්නේ නැහැ. නේද? නූපදින ඒකට තමයි Nirodha කියන්නේ. දැන් නැති වුණා කියන එකයි Nirodha කියන එකේ වෙනසක් තියෙනවා. නැති වුණා කියන්නේ ඉන්න එකා නැති වුණා. බල්ලෙක් හිටියා ඌ නැති වෙලා ගියා. නේද? මොකක් හරි දෙයක් හටගත්තා තිබුණා ඒක නැති වෙලා ගියා. ඒක විනාශ වෙලා ගියා. මැරිලා ගියා. එහෙම හිතන එකයි දැන් එහෙම හිතුවොත් එහෙම ආයි බල්ලෙක් ඉඳලානේ නැති වුණේ ඌ කොහේ ඉඳලා ආවද දන්නේ නැහැ කියලා අහන්න පුළුවන්. මූ කොහෙ ගිහින් ඉපදුනාද දන්නේ නැහැ කියලා අහන්න පුළුවන් අනාගතේ. එනවා. දැන් ඉඳලා නැති වුණා කිව්වට සක්කාය දිට්ඨිය දුර වෙන්නේ නැහැ. අයියෝ. දැන් නැති එක හරි ඊළඟට අපි අහනවානේ ඌ කොහෙ ගිහින් ඉපදුනාද දන්නේ නැහැ. දැන් මිනිස්සු මරුණාම අපි හිතනවානේ කොහෙ ගිහින් ඉපදුනාද දන්නේ නැහැ කියලා.
එහෙනම් අපේ හිතේ ඒකට ඇතුළ කොහෙ හරි ඉන්නවා කියන එක.
ඔව්. ඕක තමයි ආත්ම දෘෂ්ටිය කියන්නේ. හරි. ඕක තියෙන්නේ සක්කාය දිට්ඨිය තියෙනකම්. එදාට තමයි කවුරු හරි ඔය මැරිලා උපදින තැන කියනවා කිව්වොත් අපි ගිහින් අහනවා. නේද? අපේ අම්මා කොහේ ගිහින් ඉපදුනාද දන්නේ? මේවා කොහේ ගිහින් ඉපදුනාද දන්නේ? නැති වෙච්ච අය ගැන දැන් හොයන්න ආසයි නේ. ඇයි ඒ ආසාව තියෙන්නේ? ඒක විශ්වාස කරන හින්දා කැමැත්ත තියෙනවා. ඒගොල්ලෝ ගැන හොයලා නිකන් ඉන්නේ අපි මරුණහන් කොහේ යයිද දන්නේ. ඕක කියනවා කිව්වොත් ඔතෙන්ට තව බර ගාණක් දීලා හරි ආගන්න එනවා. අන්න අරයා කියලා මේ අනාගතේ වෙන්නේ මොනවද? ඉතින් තියෙන ඔක්කොම ටික වියදම් කරලා ඕක ආගන්න එනවා. ඇයි? අපතන හැංගිලා තියෙන්නේ සක්කාය දිට්ඨිය කියලා අපිට පේන්නේ. අනාගතේ මම ගැන දැනගන්න හරි ආසයි. කවුරු හරි අතීත ගැන හොඳට කියලා කිව්වත් ඒත් යනවා. ඉතින් මේ අතීත ගැන මම ගැන දැනගන්න ආසයි. වර්තමානෙත් ඒ වගේම තමයි. ඉතින් ඒ දැන් ඔය එතන මුලාවක ඉඳන් අපි ඕක ගැන හොයනවා කියන එක අපිට පේන්නේ නැහැ. මොකද අර දැන් බල්ලගේ මානසිකත්වයේ වගේ බල්ලෙක් ඉන්නවා කියපු ගමන් මේ එයා මුලාවෙන් කරන වැඩ ටික පේන්නේ නැහැ. එයාට අවබෝධයක් නැහැ නේ මේ වතුරට පුරනවා කියලා නේ. එයා හිතන්නේ ඉන්න බල්ලෙකුට තමයි පුරන්නේ. ඒ වගේ තමයි අපිත් මේ නැතිමම කෙනෙක් උපද්දවගෙන යාගෙන අරවා මේවා කරනවා කියලා අවබෝධයක් අපිට නැහැ. මේ බුදු කෙනෙක් තමයි පෙන්නලා දෙන්නේ. එතකොට ඒ මම කියන කෙනා හරි දේ හරි සමුදය ධර්මයක්. හේතුන් ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. හේතුන් යෙදුන නිසායි එහෙම කතා කරන්නේ. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා පද්දන්න හේතු යෙදුන හින්දායි බල්ලෙක් ගැන කතා කරන්නේ ක්‍රියා කරන්නේ නේද? හේතුවල්ට. එතකොට මම කියලා එක්කෙනෙක් ඉන්නවා කියලා අපිට හටගෙන තියෙනවා. හටගෙන තියෙන්නේ ඒකට හේතු යෙදුන හින්දා. එතකොට ඒක සමුදේ ධර්මයක්. හේතුපත්යෙන් හටගත්ත දෙයක්. එතකොට යං කිංචි සමුදේ ධම්ම මොනවාම හරි සමුදේ ධර්මයක් හේතුපත්යෙන් හටගත්ත ධර්මයක් තියෙනවා නම් හරි හැම දෙයකම පොදුයි යං කිංචි ඕන සමුදේ ධර්මයක් තියෙනවා නම් යං කිංචි සමුදේ ධර්ම හේතුපත්යෙන් හටගත්ත මොනවාම හරි ධර්මයක් තියෙනවා නම් සබ්බන්තං නිරෝධ ධම්ම ඒ සියල්ල නිරෝධ නිරෝධ කියනකොට මේ හටගත්තු දේ නැති වෙනව නෙවෙයි බල්ලෙක් හිටියා ඌ නැති වුණා නෙවෙයි නිරෝධ කියන්නේ මේ හේතු වියදෙන කොටයි යෝග තියෙන්නේ හේතු වියදුන් නැත්නම් එහෙම දෙයක් නැහැ
හේතු ධර්ම නැතිවීම තමයි
උපදින්නේ
නිරෝධය
උපදින්න හේතු නැත්නම් නිරෝධයි හටගන්නේ දැන් අපේ මත්තමට වතුරේ බල්ලෙක් නිරෝධයි වතුර බල්ලෙක් ගැන කතා කරන්න බෑ ඒ සමුදේ යෙදෙන්නේ නැහැ බල්ලගේ යෙදුන සමුදේ අපේ යෙදෙන්නේ නැහැ වතුරට යෙදුනට ගද අපි දන්න ඔක තනිකර ඡායා මාත්‍රයක් විතරයි ඒක.
ඒ කියන්නේ අපි මිනිහෙක් කෙනෙක් කියලා
අපි හිතන්නේ. අපි කන්නාඩියෙන් බැලුවට කවදාවත් අපි රැවටෙන්නේ නැහනේ කන්නාඩිය ඇතුලේ කෙනෙක් ඉන්නවා. ඇයි ඒ අවබෝධය තියෙනවා? ඒ අවබෝධය නැති වුණා නම් අර කුරුල්ලෝ එහෙම කොටන්නේ වීදුරුවට.
අන්නේ
ඒ මානසිකත්
ආ
නේද? එයා
සමානයි
මමයේ වගේ කියන එකත් ඒ වගේ. මොකද ඒක සමුදය ධර්මයක්. මමයේ මගේ කියන එක ඒ එහෙම හිතන්න හේතු යෙදුනින්ද හටගත්ත දෙයක්. ඔය හේතු යෙදුන් නැත්නම් එහෙම කතාවක් නැහැ. වතුරේ බල්ලෙක් පිහිටියේ නැහැ. කණ්ණාඩි ඇතුලේ කවුරුවත් නැහැ වගේ.
අන්දමට අපිත්
නැහැ. ඔව්. අපිත් නෑ කියනකොට ඉන්න මම නැති වුණා නෙමෙයි. ඔන්න ඔතන තේරුම් ගන්නවා. නිරෝධයි කියන එක ඉන්න කෙනා නැති වුණා නෙවෙයි. හටගත් උපදින. අරකයි නැවත නූපදින තත්ත්වයකටපත් වෙනවා. ආයි උපතන්නේ නෑ. කෙලෙස් වලින් උපද්දපු ඒවා ආයි උපද්දන්නේ නෑ. වතුරේ බල්ලවගේ. වතුරේ බල්ලව කෙලෙස් වලින් නේ පැද්දුවි. ඇත්ත තත්ත්වෙ නෙමෙයි. තර කෙලස් වලින් උපදින ඒවා කෙලස් දුරු වෙනකොට උපද්දන්නේ. තුන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකෙම කෙලස් වලින් උපද්දලා තියෙනවා. මම විතරක් නෙමේ අනුනුයි ওই දේවලුයි අජ්‍යත්ත රූප බහිද්ද රූප කියන ඔක්කොම රූප ටික. මුළු ලෝකෙම. මේ අවිද්‍යාව මතයි. උපද්දන්නේ. ඒක සමුදේ ධර්ම. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ ඒවා. ඒවා හේතු දුරු වුණ දවසට සමුදේ දුරු වුණ දවසට උපදින්න ඉදිහම නෑ. නිරෝධයි කියන්නේ. හරි. ඕක දැක්කොත් ආයේ මම ගැන ප්‍රශ්න අහයිද අතීතේ? දැන් පඹය විදියට දැක්කට පස්සේ. අමියා අතීතේ කොහොම හිටියද දන්නේ නෑ කියලා අහයිද? අන්නේ ඉඳලා නැහැ කියන්නේ එයා උපදුන් නැත්නම් ඉපැද්දුවේ නැත්නම් එයා ගැන ප්‍රශ්නය යෙදෙන්නේ නැහැ. උපදින්න හේතු ටික නැති වෙනවා කියන්නේ සමුදය ධර්මය. සමුදය කියන්නම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තයි. ඒ සියල්ලම අපේ මුලාවෙන් හදාගත්තු ඒවා මිසක් ඔය ඇත්ත තත්ත්වය තමයි නිරෝධ. නිරෝධ ධම්මං කියන්නේ තේරෙනවද? යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියනකොට එතන මහා ගැඹුරක් තියෙනවා. මේ සක්කාය දිට්ඨිය දුරු කරන ධමයක් ඕක. හරියට දැක්කා. හැබැයි ඕක අපි දකින්න හදන්නේ ආ හේතුන්නේ හටගත්තා. ඒක නැති වෙලා යනවා. හරියට වතුරේ බල්ලෙක් හිටියා ඌ නැති වෙලා ගියා වගේ කතාවක්. ඊට වඩා මහා ගැඹුරක් තියෙනවා මෙතන. වතුරේ බල්ලෙක් හටගත්තේ මෙන්න මේ හේතු යෙදුනා හින්දා. මෝඩකමයි නැත්ත ඇති හැටි නොදන්න කම අවිද්‍යාව තේරම යෙදුනා හින්දා තමයි වතුරේ බල්ලෙක් ඉපදුනේ. ওই ටික යෙදුනේ නැත්තම් බල්ලෙක් හිටියා හරි නැහැ හරි කියන්න පුළුවන්ද? ඉතකම යෙදෙන්නේ. හිටියා දැන් නැහැ නෙවෙයි. ඇති වෙලා නැති උඩා නෙවෙයි. තේනවද? ඒ නැති උනා කියන එකයි නිරෝධ කියන එකයි වෙනස. අපි හිතන්නේ මේ දුක් ටික තියනවා ඉතින් ඕව නැති කරගන්න පුළුවන් රහත් වුණාම කියලා. එතනම වරද්දගෙන තියෙනවා. දුක් ටික තියනවා රහත් වුණාම දුක් නැති වෙනවා. ඒ නැති වුණා කියන එකයි දුක්ඛ නිරෝධය කියන එකයි දෙකක්.
ඉතින් නැතිවීමක්ද වෙන්නේ?
නැතිවීමනේ. නැතිවීම කියන්නේ අර වතුරේ බල්ලෙක් හිටියා ඌ දැන් නැහැ කියන වගේ වැඩක්.
අල්ලානු ගැනීම.
උපදින්නේ.
උපදින්න
ඔව්. අල්ලගන්න හරි උපදින්නේ නැහැ.
තාපේ නැවතු උපදින්නේ නැහැ.
උපදින්න හේතු නැති වෙනවා. දුක කියන එක.
දුක කියන්නේ
පාපේ නෙමෙයි.
පාපේ දුක කියන එක ඉපදීමට හේතු අපි දායක කරනවා.
ඔව්. හේතු නැති වුණ දවසට දුක උපදින්න විදිහක් නෑ. ආයේ දුක උපදින්නේ. දුක උපදින්න හේතු තියෙනකන් දුක තමයි ඉතින්. එතකොට ඒ උපද්දපු දුක නැති කරන කතාව නෙමෙයි මේ කියන්නේ. ඒ දුක උපදින්නේ හේතුකින්ද? හේතු නැති වුණා නම් උපදින්නේ උපදින්නා කියන එකයි නැති වෙනවා කියන එකයි දෙක. තමයි ඔය පටලෝගත්තු තැන. ගොඩාක් අය දහම දකින්න නැත්තේ ඔය හින්දා. අය දුක නැති කරන්නේ නේ.
කරන්නේ බලන්න.
ඔව්. දුක උපදින හැටි නවත්තන්න නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියන්නේ නැවත නූපදින විදිහ නෝ. උපද්දන එක නවත්තන එක. ඉතින් ඔය කෙටියෙන් දුක කියන්නේ පංච උපාදානස්කන්ධය. නේ පංච උපාදානස්කන්ධයට තමයි දුක කියලා කියන්නේ. ඒකට ඒ දුක ඉබේ හට ගන්නව නෙමෙයි හේතු නිසා හට ගන්න. ඒක උපදින්න හේතු යෙදුන්නේ නැත්නම් ඒක දුක උපදින්නේ. උපදින්නේ නැති එකට කියනවා නිරෝධය කියලා. දුකයි දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධයයි. දුක නැති කිරීම කියවන්නේ මේ කියන්නේ දුක නිරෝධේ නිවන කියන්නේ. උපදින්නේ නැති ගැති. මොන ඔය ධර්මතාවය තමයි යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එකේ තියෙන්නේ. කියන්නේ චතුරාර්ය සත්‍යය ඔය තියෙන්නේ. එහෙනම් නැත්නම් පටිච්ච සමුප්පාදේ කියන්නේ ඒකමයි. දහම දැක්කා කියන්නේ චතුරාර්ය සත්‍ය දැක්කමයි නැත්නම් පටිච්ච සමුප්පාදේ දැක්කමයි. නේද? ඒව නැතුව සෝවන් වෙන්න බෑ. සෝවන් වුණා කියන්නේ දහම දැක්කා පටිච්ච සමුප්පාදේ දැක්කා චතුරාර්ය සත්‍ය දැක්කා. සක්කාය දිට්ඨිය දුරු වුණා. ඔය සේරම එක සිද්ධියක්. වතුරට වෙබෙන බල්ලා ආයි රැවටෙන්නේ නැති මට්ටමට ආවා නේද? ඒක අවබෝධයක් නෙමෙයි. එක සරයක් ඇත්ත අවබෝධ කළාට පස්සේ ආයි වතුරට බිලා රැවටෙන්නේ නැහැ. ඇත්ත ඇති හැටි. ඒ අනේ දැක්ම ආවා කියන එක තමයි අර යංකින්චි සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්මන් අවබෝධය. වන්න සෝවන්න. පොණ්ඩඤ්ඤත උස විතරයි ඔක අවබෝධ කළේ පස් දෙනාගේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහලා අනිත් අයට තේරුන්නේ නැහැ යං කිංචේ සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන එක. කොණ්ඩඤ්ඤතා උසත විතරයි ඒ ටික අවබෝධ වෙන්නේ. ඒ ටික නිවන් අවබෝධ කිරීම නෙමෙයි සෝවන් මේ. රහත් වෙන්නේ පස්සේනේ අනත්ත ලක්ෂණ සූත්‍රය අහලානේ නේ. ඉතින් මේ
මකට පිවිසි එක
නා. හරි. සම්මාදිට්ඨි හරි දැක්ම ඇති වුණා. ආර්ය මාර්ගයට වැටුණා. ඒකයි අපි හොයන්න ඕන දැන්. ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහලා පොණ්ඩඤ්ඤතෝස අවබෝධ කළේ මේකනම් ඇයි අපට අවබෝධ කරන්න බැරි? අපි ওই ධර්මතාවය හොයන්නේ දෙහිඳ. ඕක කිය කියා හිටියට හොයන්නේ නැනේ මොකද්ද මේ විදිය? කොයින කෙනෙකුට අවබෝධන වෙයි තියෙන්නේ නැහැ.
ඔය ගමනේ අවසානට යවෙනවානේ එතකොට.
මොකද මේක කියන්නේ ඔය අවසානේ කොහොමදද දැන් හරි දැක්ම සම්මා දිට්ඨිය කියන එක. මේක ඇතිවීම තමයි සෝවාන් වීම කියන්නේ. දහම දැකීම කියන එක. ඒක ඇති කරගන්න බැයිද? මෙච්චර කල් බැරි වෙලා තියෙන්නේ අපි ඔක බලපු විදිහ වැරද්දක්ද? ඒ වැරද්ද තමයි අපි බලන්නෙම මේ හටගත්ත දේ නැති වුණානි. ඉපදුන දේ නැති වුණා කියලා දකින්නනේ හදන්. ඒකයි ඉපදුනේ හේතු නිසා හේතු නැත්තම් උපදින්නේ නෑනි කියන එකයි වෙනසක් තියෙනවා. යංකින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන එක. මොනවා හරි ධර්මයක් හේතුන්ගෙන් හටගන්නේ ඒ ඔක්කොම නිරෝධ ධර්ම. නිරෝධ ධර්ම කියනකොට තේරුම් ගන්න ඕන නූපදීන දේවා. නිරෝධය කියනකොට හේතු තියනා නම් තමයි උපදින්නේ, හේතු නැත්නම් නිරෝධයි. කියන්නේ ඔන්න ඔය කරුණ තමයි මේකේ මේ දකින්න උත්සාහ කරන්න ඕනේ.
හේතු අපේසා උපදිනවා. හේතු වෙන පිටලොත් උපදින්න
නැහැ. ඔව්. උපදින්න නැතුව මිසක් ඵලය නැති වුණා නෙවෙයි. හේතු නිසා ඵලය හට ගන්නවා නේ. හේතු නැත්තම් ඵලය හටගන්නේ නැහැ. තිබුණ ඵලය ගියා නෙවෙයි. හේතු ඉදුන් නැත්තම් ඵලයක් ගැන කතා කරන්න බෑ. දැන් වතුරේ ඉන බල්ලෙක් නැති වෙලා ගියා කියන එකයි බල්ලෙක් ඉපැද්දුවේම නැහැ කියන එකයි දෙකම. තේරුණා? මෝඩකමට නේ අපි බල්ලෙක් උපද්දන්නේම. තේ මෝඩකම නැත්තම් උපදින්නේ නැහැ, හටගන්නේ නැහැ. නිරෝධය. නිරෝධය කියනකොට නැති වුණා කතාවක් කියදෙන්නේ නැහැ. මොකද අපි නැති වුණා කියනකොටම හිටිය කෙනා හිටිය එකට සාපේක්ෂව තමයි නැහැ කියන එකක් කතා කරන්නේ. ඒතර ලෝකෙට අහුවිලා ඉවරයි. මේක ලෝකෙන් ඈතර වෙන්නේ.
ආ කියන්නේ යමක් තිබිලානේ නේද?
තිබිලානේ නැති වුණා.
එතකොට මේකට අපිට කියන්න පුළුවන් අහෝසි වුණා කියලා. ඒ කියන්නේ නැතිවීම කියන එක අහෝසි වුණා කියලා
නේද? නැතිවීමත් අහෝසි වුණා. ඇතිවීම විතර නේ නැතිවීම.
නැතිවීම අහෝසි
වුණා. ඇත නැත දෙකම
අහෝසි වෙනවා.
ඔව්. ඇත නැත දෙකම දෘෂ්ටි දෙකක්. පටිච්ච සමුප්පාදයේ ඇත නැත කතා නැහැ. ඒකයි බුදුහාමතුරු පෙන්නනවා මේ සත්‍යය හට ගන්නවා දකින්නකොට ඇත කියන දෘෂ්ටියට යනවා. නිරුද්ධ වෙනවා දකින්නකොට නැත යන දෘෂ්ටියට යනවා. තථාගතයෝ අන්ත දෙකටම නොවැටි පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා කියලා. පටිච්ච සමුප්පාදය දැක්ක කෙනාට ඇත නැත කතා අදාළ නැහැ. බල්ලෙක් ඉන්නවද නැද්ද කියන එක අදාළ නැහැ.
යම්කිසි දැකීමක්
තියෙනවා. පටිච්ච සමුප්පාදය පටිච්ච සමුප්පාද බව දැක්ක කෙනාට විතරයි අර දෙකෙන් මිදෙන්න පුළුවන් දෘෂ්ටි දෙකෙන්. මේ දැක්මට කියන්නේ සම්මා දිට්ඨිය කියලා. හරි දැක්ම කියලා. දැක්මක් තියෙනවා. ඒක සම්මා දිට්ඨිය.
දැන් මෙතන දැන් අපි ඔක්කොම ආගෙනනකොට වැටෙන එකම දෙයක් තමයි අපි අර අන්ත දෙකකින් අපි ගිහිල්ලා තියෙන්නේ ඔයාන්තේ පැත්ත නෙවෙයි.
ඔව්. එකාන්ත එක ඉඳලා තවාන්ත එකට පැනලා. ඇත කියන අන්තේ ඉඳලා නැත කියන එකට පණින්න හද. ඒක
බෑ කියන්න බෑ. දැන් මේ අපි ගියාන්තේ වගේම මේ අන්තේ දිගේ ගියා නම් ඒත් අපිට උග යන්න පුළුවන්.
අවබෝධ වෙන්න ඕන. මේ කාන්තයන් නෙමේ ඇත්ත. කටිච්ච සම්පාදී කියන්නේ ඇත්ත ඇති හැටි යථා භූත ස්වභාවය.
ඇතත් නෑ නැතත් නෑ. අදාළ
නැත. ඇත කියන්නේ දෘෂ්ටියක් නැත කියන්නේ දෘෂ්ටිය.
නැත කියලත් නෑ කියන එකයි කියන්නේ.
ඔව්. ඒ දෙකම දෘෂ්ටි. දෘෂ්ටි කියනකොට ඒක
කියන්නේ ඇත කියන වචනේ නැත කියන වචනේ දෙකම භාවිතා
දෙකම අදාළ නෑ.
මොනවාරි තිබිලා එපා.
තිබිලා එපා.
එම් නැත්නම් මේ වචන දෙකම බැහැර කරන්න වෙනවනේ.
ඔව්. ඈ අන්න හරි. ඒ දෙකම බැහැර වෙනවා.
බැහැර
වෙනවා. බැහැර වෙන්නේ මොකක් තුලද? පටිච්ච සමුප්පන්න බව දැකීම තුල.
ඇත්ත ඇති වටින් දැකීම තුල.
ඒ ක්ෂණයේදී අර දෙවිලි පිට මත්තන් ස්වභාවය වෙනවා.
ඒ ක්ෂණයේදී කියන්නේ ඇයි?
දැන් ඔක පටිච්ච සමුප්පන්න බව දකින.
ඔව්. දැක්කට පස්සේ දැන් බල්ලා ආයි වතුරේ බල්ලෙක් නැහැ කියලා දකින්න ක්ෂණයක වෙන්න පුළුවන්. ඒක ක්ෂණයක විතර දාදාල.
පස්සේ ආපහු නැවතෙනවද?
ආයි කවදාවත් රැවටෙනවද?
එහෙම වෙන්න බෑනේ. ඇත්ත නැත්නම් දෙකම නැති වෙනවා කියන්නේ කවදාවත් ආයෙන්න බෑනේ.
ඔව්. ආයි දෘෂ්ටිගත වෙන්නේ. කාය දිට්ඨිය කැඩුනා කියන්නේ කැඩුනම තමයි.
එහෙමනම් කොහෙන් හරි එකකින් පොඩ්ඩක් හරි ඉතුරු වෙන්න ඕනේ.
ඔව්. හරියට දැකලා නැහැ.
ඇත්ත හරි නැත්ත හරි දෙකෙන් පොඩ්ඩක් හරි ඉතුරු වෙන්න
ඕනේ. කොයි වෙලාවෙ හරි කණ්ණාඩියෙන් මූණ බලනකොට රැවටෙනවනේ අන්න කවුද ඉන්නව කියලා. ඉතුරු වෙලානේ.
ඉතුරු වෙලා. පිට්ටක් හරි එහෙම
පිට්ටක්
හරි ඇතුළේ නම් ඉතුරු වෙලා.
ඉතුරු වෙලානේ. ඔය කිව්වට ඉන්නවද දන්නේ නැහැ කියලා නිකන් හරි හිතෙනවනේ. අන්න ඒක විචිකිච්ඡාව. එනවා අක්කාය විත්තිය දුක වෙනකන් ඉචිකිච්ඡාව තියෙනවා. ඔය කිව්වට වයි අපේ රූපයක් නැහැ කිව්වට ඔය කිව්වට අර අර තියෙන්නේ. ඒක අල්ලලා බලන්න පුළුවන්.
දැන් අපි හොල්මනක් ගත්තාම හොල්මන දැක්කේ නැතුව හොල්මනක් කියන එක සැකයක් හරිය තියෙනවා නම් අපි ළඟ හොල්මනක් තියෙනවා කියන ඇඟීමක් තියෙනවද?
හ්ම්. ඔව්.
එහෙමදක් තියෙනවා කියන ඇඟීමක් තියෙන නිසා.
ඔව් දැන් ඔන්න ඕක දැන් මෙතන හොල්මනක් නැහැ කිව්වොත් ඇති අපිට ප්‍රයට බය වෙන්න.
බය වෙන්න. එතකොට අපි ළඟ හැංගීමක් තියෙන හැමදේක්
තියෙනවා. ඉඳලා ඉන්නේ. ඉඳලා
තියෙනවා. ඔව්. හැබැයි අපි විශ්වාස නොකරනවා.
කවුරුත් නැති වෙලාවට මතක්. අර හොල්මනක් නැහැ කිව්වනේ. ඔව්.
ඒවත්
තියෙනවා. එතකොට දැන් බය වෙනවා.
එහෙනම් අපේ හිතෙත්
ඒක? ඒ නැහැ කියන එකෙන් උපද්දනවා.
උපද්දලා තියෙනවා.
අපේ හිතේ ඉන්න කෙනානේ නැහැ කියලා කිව්වේ.
ඔව්. එනකොට
වරමයි
නැහැ
කියන දේ ඉතින් බහැර කරලා තියෙනවා නම් ඒක වෙන්නේ නැහැ. ඔය දැන් ඉන්නවා කියන
එකයි
නැහැ කියන එකයි දෙකම අදාළ
නැත්තම්.
නැත්තම්. එදාට බය වෙන්නේ නැහැ. ඒක ඇහෙන්නේ නැහැ අපිට කිව්වට කවුරුත්. ඔව්. ඇහෙන්නේ නැහැ කියන්නේ ඉතින් අර
බල්ලා වතුරට බුරනවා වගේ කියලා හිතනවා. මේ මේකට
අපි ගන්නවා මේක. දැන් නුවණ පිහිටියට පස්සේ අපි බල්ලෙක් වතුරට බුරනවා දැක්කට කුරුල්ලෙක් කණ්ණාඩියකට කොටනවා දැක්කට අපි ගණන් ගන්නවා. අන්න ඒ වගේ
මත. ඇත්තටම දැකලා ඌරවටිලා කියන එක තමයි අපි හිතන්නේ.
අන්න. දැන් ඕක තමයි රහතන් වහන්සේ අපිව දකිනකොට සිද්ධිය. එතකොට එන එකම දේ අනුකම්පාවක් විතරයි. අනේ ඔච්චර මොඩද?
කර්මයන් පැහැදිලි කිරීම ජරයි අර බුදුමත් වේලදා කිව්වා අර බුදුහාමුදුර රහතත් වහන්සේ රහත් වෙලා ඉස්සෙල්ලාම ආවාම අර අහපු ප්‍රශ්න ටිකට උත්තර දීපේ දෙන්නේ තියෙන්නේ ඔබ නේද?
ඔව් ඔව්. හවුද උපකාජී ඔය කියන්නේ? බුහන්සේ දෙවියෙක්ද මාරයෙක්ද රක්මෙක්ද කියලා
මම ඉන්නව දැක්කද කියලා බුදුහාමුදුර අහනවානේ. මම සක්මන් කරනවා දැක්කදීම කියලා.
හ්ම්.
නැක කියලා කියන්නේ මේකට
එහෙන ප්‍රශ්න ටිකක් අහනවා නේද? ඒ සූත්‍රක මොකද?
අපටිම කිය ඒ කොටස.
හා
ප්‍රතිමාවක් නෝන.
එතකොට අර අනිතර ප්‍රත්‍යඥ විචින් වහන්සේලා මේක මහ විඥානය මේක මේක නිසානේ.
මේක නිකන් පොදු මේ පොදුම අරුවක් තමයි. අපි අපූර්වට දකින්න නෑ මේ 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 දකින්න ඇත්තේ
දකින්න ඇත්තේ අන්නේ හරි අවබෝධය ලබා ගත්තට පස්සේ දෙන උත්තරේ තමයි
මේක තේන්නේ ප්‍රඥාවට විතරක්
විතරයි මේ දෙන්න යන්න අවශ්‍ය කරන බාධක මොනවද කියන එක පිළිබඳව තමයි අපි දැන් ටිකෙන් ටික යන්න ඕනේ
ඒ රැවටෙන්නේ කොතනද කියලා හොයා ගන්නවා. අපි අර වගේ රැවටෙන්නේ මොන වෙලාවටද? ඩොක්ටර් ඇහෙන් දකින්නකොට, කණෙන් අහනකොට. ආයතන අයින් මොනව හරි දැනගන්නකොට තමයි අපි ඕකට අහු වෙන්නේ. මේ රූපයක් තියෙනවා කියලා දැනගන්න. ළමයි කෑ ගහනවා. ඒක තමයි අපේ සාමාන්‍ය ස්වභාවය. ඒ කියන්නේ අපි ආයතනකින් දැනගන්න රූපේ එළිය තියෙනවා කියන විශ්වාසෙමයි අපි ඉන්නේ.
ඔතන තියෙනවා දැන් කිසි කොට මම හිතන්නේ මට දැන් අපි කියමු අපි දැන් ගමයි යනකොට ෂෙනිකෝ අපි හිතන්නේ නැතුව මොකක් හරි කියනවා මොකක් හරි ගැටගෙන ජරා ගොඩක් හරි කියමුකෝ අපි තියෙනකොට මෙතනින් ඉවත් වෙනවා ටකස් හරි අපි දැන් මේක හිතුවේ නැහැ කිසිම මොහොතකවත් නේද ටකස් ගාලා අපි
හිතලා නෙවත්
හිතන්නේ
හිතන්නේ නැතුවද ඉවත් වුනේ
ඈ එහෙම බෑ හිතලා නෑ
අපිට හිතෙන්නේ හිතන්නේ නැහැ කියලා
ඔව්
හිතන්නේ නැතුවයි
හිතන්නේ බෑ
කොතන
ඔයාට කය ක්‍රියා කරවන්න බෑ හිත නැතුව ඕක තමයි අර කායෙන් යක්ති වටිනාකමේ චිත්ත කිරිය ධාතු කියලා කියන જાති ගොඩක් තියෙනවා
අර කම්මස්සකාරකෝ නැති කෙනෙක් තියෙනවා නේද කම්මස්ස ක්‍රියා කරන කෙනෙක් නැහැ
එතන එතන තේරුම් ගන්න තමයි මං ඉස්සෙල්ලා කතාව කිව්වේ. සක්කාය දිට්ඨිය ඉඳගෙනත් ඔය කතාව විස්තර කරත හැකි සක්කාය දිට්ඨිය දුරු කරලත් ඔය කතාව විස්තර කරත හැකි.
අපි මේ රත්ච ඇකඩේකට ඒක රත් වෙනකොට ගෑනකොට මතක් ගලා ඉන්නේ. ඒ අපි හිතර කරන දෙයක් නෙමෙයි.
ඇයි නැත්තේ?
පොඩි ළමෙක් රත්ච ඇකඩයක් දකිනකොට
අල්ලනවා.
එයාලා.
ඇයි අල්ලන්නේ?
ඔව්. එයා දෙවෙනි පාර අල්ලන්නේ.
ඇයි දෙවෙනි පාර වෙන්නේ?
එතකොට සංවේදීකම
වෙන්නේ. ඔව් දෙවෙනි පාර ඉන්නේ. ඒක සමාන නෑ. මම කරන්නේ ඒක සමාන නෑ. පොඩි ළමයා වුණා සමාහලට අපි ලොකු කෙනෙක් කියමුකෝ. ලොකු කෙනෙක් වුණත් නොදැනුවත්ව අල්ලන්න පුළුවන් ප්‍රතිචාරයට. එතකොට අගල කියතර. දන්නේ මේක රත් වෙලා කියලා. ඔව්. දෙච්චකම අපේරිය. ඔව්.
දෙවෙනි පාර අල්ලන්නේ.
ක්‍රියා කරන කෙනෙක් ඉන්නවද?
දෙවෙනි පාර අල්ලන්නේ ඇත්තේ.
ඈ? නෑ දෙවෙනි පාර නෙවෙයි. පළවෙනි පාරම.
ආ දෙවෙනි පාරට උත්තරේ අරන් පළවෙනි එකට එන්න ඕන.
ඔව්.
ඔව්. දැන් එක සැරයක් අත අහකට ගත්තා නෑ.
නෑ ඒක දවසක යම් දවසක මේක රත් වෙච්ච දේ පිච්චෙනවා කියලා දන්නවා.
ආ.
දැන් මේක හිම නෙවෙයි.
ඒ ඒ ඒක තමයි. එතනින් පටන් ගන්න.
ඔව්.
ඔක දන්න කෙනා අල්ලන්නේ යන්නේ නෑනේ.
අල්ලනව නෙමෙයි.
හරි.
ඔය පල්ලෙනවා, ගෑවෙනවා.
ඒ පළවෙනි එකනේ.
ඔව්.
ගෑවුණා කියන්නේ.
ඔව්.
ගෑවිලා අත ගත්තා.
ඔව්.
දෙවෙනි සැරේ කවදා හරි ඔක අල්ලන්නේ ඇයිද?
අල්ලන්නේ යන්නේ
නෑ. ඇයි?
හරි. අල්ලන්නේ නෑ මොකද රත්චි කියලා දන්න නිසා.
හා. දන්න නිසා.
හරි. මොකද අපිට ගෑවෙන්න පිච්චෙන්න පුළුවන්නේ.
හරි. පළවෙනි එක නෙමෙයි මේ කතා කරන්නේ. දෙවෙනි එක පැහැදිලිද?
ඔව්. පළවෙනි එක පැහැදිලි. ඔව්.
දෙවෙනි.
දෙවෙනි එක දෙවෙනි.
ඔව්.
පළවෙනි එක අත ගත්තා පිටුම හින්දා.
ඔව්.
දැන් ඉදායින් පස්සේ ආයි
අල්ලන්නේ නෑනේ.
අල්ලන්නේ
නෑ.
ඒ ටික පැහැදිලිනේ.
ඔව්.
ඇයි අල්ලන්නේ නැත්තේ අර අත්දැකීම හින්දා.
හින්දා.
හරි.
ඔව්.
එතකොට වා ජරා ගොඩක් දකින්නකොට
අයින් වෙන්නේ
කවදා හරි.
ඔව්.
ඔක පාගල හරි, ඔක ජරාවක් කියලා හරි දැනගෙන තියෙන හින්දා.
ඔව්.
ඒ දෙවෙනි රියැක්ෂන් එක තමයි අයින් වෙන්නේ. හරි. නැත්තම් අර රත් වෙච්ච එකේ අත ගැටෙනකන් අපි දන්නේ නැහැ රස්නේ.
රස්නේ කියලා.
දැන් වතුර එකක් කොයි බොන්න ගන්නකො දැන් දන්නේ නැහැ මේක රස්නේ කියලා. වතුර එකක් තියෙනවා. ඔව්. අතේ ගෑවෙනකොට කව රස්නේ. ඔව්. ගෑවෙනකන් මේක දන්නේ
නැහැ. ඒ වුණාට ඒ ක්‍රියාව කරේ අපි ක්‍රියාව කෙරෙලා ඉවරයි හිතන්නේ ඉතල.
නෑ හිතනනේ.
අග නෑ නෑ.
අල්ලන්න ඕනේ අයින් කරනවානේ අපි.
නෑ නෑ නෑ. අයින් වෙන්නේ රස්නේ කියලා. එලිස් පස්සේ තමයි දෙවෙනුව තමයි රස්නේ කියලා හිතන්නේ.
ඒ අපිට හිතෙන හැටිනේ.
ඔව්.
මතක තියාගන්න මේ කය ක්‍රියා කරවන්න බෑ හිත මුල් වෙන තුර.
දැන් ඔලේ ක්‍රියාත්මක
හිත නැත්තම් කය කියන්නේ නිකන් දර කොටයක් වගේ.
එහෙමනම් මරුණ කෙනෙකුත් මේ ආපෝ වැඩ කරන්නේ නැහැ. නේ
ඒක අපිට හිතා ගන්න බැරි තරම් වේගෙන් උනාට වේගේ වැඩි.
ඔව්. නාට නමුත් හිත මුල් වෙනවමයි.
හිත මුල් වෙලාමයි කය ක්‍රියා කරන්නේ.
වේගද?
හිත මේ අතක් පොඩ්ඩක්වත් හොල්ලන්න බෑ හිත වැඩගලේ නැතුව. අපි හිතන්නේ නෑ මේ මැස්සයිලෙක් හිතන්නේ නැතුව කියලානේ. ඒක ඒ තරමට පුරුදු වෙලා අපි දන්නේ නෑ මේ හිතලා කරනවා කියන එක හිතන්න බැරි තරමට පුරුදු වෙලා. දවා ඩ්‍රයිව් කරන්න පුරුදු වුණාට පස්සේ හිත හිත නෙමෙයි නේලවන්නේ.
ඒක ඉබේ කියන්නේ. ඉබේ කියන්නේ. ඉබේ නෙමෙයි. ඒක පාව ගන්න අදිට සරණ හිතන නෙමෙයි.
ඔව්. දැන් අපිට හිතෙන්නේ ඉබේ වෙනවා කියලා.
නෑ නෑ.
එහෙම ඉබේ වෙන්නේ නෑ. ඒක පුරුදු කරලමයි ඒ තත්ත්වෙට එන්නේ. පුරුද්දින්ද අපිට හිතෙන්නේ ඉබේ වෙනවා කියලා. දැන් කයෙන් තංග යක් කරනවා කියලා හිතෙන්නේ. ඒ වුණාට ඒ හිත කොච්චර වේගවත්ද කියන එක අපිට පේන්නේ නැහැ. ඒක කියන්නේ මේ චිත්තක්ෂණයක වැඩ. මේ මහා වේගයක්
තියෙනවා. දැන් අර සාමාන්‍යයෙන් අර
දැන් ඔක සාමාන්‍ය ලෝකේ මට්ටමේදී ඔයා කියන මට්ටමේ තමයි හිතන්නේ. ඔව්. මේක දැන් ධර්මය එක්ක ගන්නකොට අර වෙන පැත්තකින් නුවණක් තියෙන්න ඕන. කාය ක්‍රියාවක් වෙන්නේ මේ චිත්ත කිරිය ධාතු කියන එක. චිත්ත කිරිය කියන්නේ ඒ කියන්නේ සිතෙන් විධානයක් දීලාමයි කාය ක්‍රියාවක් බවට පත් වෙන්නේ. කායේ චලනයක් කරන්න චිත්ත කිරිය ධාතු කියන එකෙන්ම එන්න ඕනේ. කායට තනියෙන් වැඩ කරන්න බෑ. හරි. එහෙම තියෙන ධර්මතාවය. ඒක අපිට පේනවද නැද්ද කියන එක වෙනම කතාවක්.
ඔව්. එතන චේතනා පහල කියනවා.
ඒ ඒ දැන් ඒක කර්මයක් වෙනවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්.
ඔව්.
ඒකට නියන්.
ඔව්. එතන තමයි අර නේද? කර්මයක් නොවෙන්න පුළුවන්. නමුත් නේද? සිත පුරබංගම වෙනවා. නමුත් කර්ම සිදුවීමක් වෙන්නේ නැහැ.
ඔව්. එතන මෙහෙමයි ඕක දැන් අපි වෙන්නේ නැහැ කිව්වට ඕක මට නම් පේන්නේ කර්මයක් වෙනවා ඒ උනාට ඒක අර විපාක දෙන්න තරම් බලවත් කර්මයක් නෙවෙයි. අපි ඔය නිකන් ක්‍රියාවක් කිව්වට ඒකේ කර්ම වල තියෙනවා කොච්චර බලවත්ද කියන එක. දැන් විපාකයක් දෙන්න තරම් බලවත් නැහැ. එහෙම කර්මක් තියෙනවා. ඒත් කර්ම නෙමෙයි. ඒකට කර්ම කියලා කියන්නේ නැහැ. අපි කර්ම කියලා කියන්නේ විපාකයක් දෙන ඒවටනේ. ඒ විපාකයක් දෙන්න තරම් බලවත් නැහැ. අහෝසේ වෙන කර්මත් තියෙනවා.
ඒ කියන්නේ දැන් සිතමුකර නොගෙන සිද්ධ වෙන දේවල්ද?
ඔව්. ඒකට තමයි මෙයා එන්න හැදුවේ. දැන් ඔය රියැක්ට් කරනවා කියන්නේ සිතමුල් වෙලා නැහැ නේද? ඉබේ නේද
වෙන්නේ?
ඒකේ පළවෙනි දේ තේරුම් ගන්න ඕන ඉබේ වෙනවා කියලා දේවල් නැහැ.
ඒක හරි ඒක එතනදී ඒ අවස්ථාවේ සිට මුල් වෙන්න ඕනේ.
කියන්නේ ක්ෂණිකවම වෙනවායි.
වෙනවා.
ඒක ක්ෂණිකව වෙනවා. අපිට හිතා ගන්න බැරි තරම් වේගයෙන් වෙනවා.
වෙනවා නම් සිත මුල් වෙනවම තමයි.
දැන් මට හිතෙනවා මෙන්න මේ උදාහරණයක්. දැන් මාත් එයා ගමනක් යනවා. මාත පොඩ්ඩක් අහක බලනවා. වලක් තියෙනවා එතන. ක්ෂණිකවම වලට වැටෙනවා කකුල. මාත් එයා එතන බැලුවේ නැති නිසායි ඒක වෙන්නේ. ඒ වගේම මාත් එයා ආපහු මේ පැත්ත බලනකොට තව වලක් තියෙනවා. ක්ෂණිකවම මාත් එයා කකුල පැත්තකට ගන්නවා. අර වලට දාන්න නැතුව. එතකොට සිත මුල් වෙලා තියෙනවා. අතන සිත මුල් වෙලා නැහැ. මෙතන සිත මුල් වෙලා තියෙනවා.
කකුල කකුල වැටෙන්න යනකොට ඇදලා ගන්න ගතියකුත් තියෙනවා.
ඒ සිත මුල්ල නාම.
සිත මුල්ල. ඒක දන්නවද මේ කියොත්?
ඒක දකින්නෙත් නැතුව. අපි අඩිය තියනකොටම නිකන් වලකට යනවා වගේ දැන්.
එතකොට හැබැයි සිත මුල්ල නී ඉස්සෙල්ලා අපි ටිකක්
ගිහිල්ලා. ඒක තමයි. එහෙම වෙන්නත් පුළුවන්. දැන් ඔව් ඒ ගන්න සිත මුල් වෙනවා මේක තමයි. දැන් අපි දැක්කේ නැතුව යනකොටම ඇදලා ගන්නා වගේ දෙයක් වෙනවා. ඒක ඉබේ කරන මට්ටමට පුරුදු කරලා
තියෙනවා. නමුත් සිත මුල් වෙනවම
සිත මුල් වෙලාමයි ගන්න. අපිට හිතෙනවා නෑ ඉබේක වෙන්නේ කියලා. ඉබේ වෙන ගානට මේක ට්‍රේන් වෙලා.
ඒක නම් අපි වලට වැටෙනවනේ සිත මුල් වෙන්නේ නැත්තම්. නේද?
ඔව් දැන් ඒ වැටෙන්න ගියත් අපි දැක්කෙත් නෑ. හැබැයි මේ වැටෙන්නේ යනවා කියන එක දැනගෙන ඇදලත් ඉවරයි. අපි 요거 ගැන හිතනකොට ඔක්කොම වෙලා ඉවරයි.
කොච්චර වේගෙන්ද
එතකොට ඉන්නේ? වේගෙන් අපේ හිත වැඩ කරනවා. මේ වේගය යල්ලන්න බෑ.
ඒ
කියන්නේ ගණනය කරන්න බෑ. එතකොට දැන් අර කකුල වෙනස් කරලා තියෙන්නෙම හිතක් මුල් වෙලා. එහෙම නෑ කියන්න බෑ.
සිත මුල් වෙන්න පොර.
ඔව්.
අතන හැබැයි කර්ම සකස් වීමක් වෙන්නේ නෑ.
ඔව් ඒක වෙනම කතා කරන්න ඕනේ. කර්මයක් වුණාද නැද්ද කියන එකේ එතකොට ප්‍රශ්නේ ඉන්නේ එතන අර චේතනාවක් ආවද නැද්ද කියන එක. එතකොට ඒ කර්ම කියනකොට තියෙනවනේ චේතනාවල අර හේතු යෙදෙනේ.
චේතනා හම්බික්ක වෙවෙනි කම්මවදාමි නේද?
ඔව් ඒ චේතනාව තිබුණාට ඒක අර කුසල්ද අකුසල්ද වෙන්නේ ඒවයි මුල් ටික යෙදෙන්න ඕනනේ. ලෝභ දේශ මොහ තාලෝබදෝ සමාන්නයි.
එතන යෙදිලම නැහැ.
ආන්නේ හේතු යෙදෙන්නේ නැති ඒවා තියෙනවා. ඒවා තමයි ওই ක්‍රියාසිත වෙන්නේ සමහර විට. දැන් ඒවා යෙදිලාද නැද්ද කියන එක වෙනම හොයන්න ඕන එකක්. ඔව්. දැන් අපිට හිතන්නේ යෙදිලා නැහැ කියලා. දැන් අපි හිතනවා දැන් ඔහම ඉන්න ගමන් මදුරුවෙක් කනවා දැනෙනවා ගහනවා. හිතන්නේ නැතුව පුරුද්දට වෙනවා.
මේ
චේතනාවක් අපිට නැහැ. ඔව්. චේතනාවක් නැහැ. හැබැයි අර පුරුද්දට ගහලා මැරිලා
තියෙනවා. චේතනාව ගන්නකොට මේක තත්ත්වයක්
තියෙනවා. තත්ත්වයක් දාලා.
මදුරුව මැරෙනවා.
වෙනවා උට. මදුරුව මැරෙනවා. දැන් ඕක කොච්චර තර්ක කළත් ඔතන මේ හේතුවක් නැහැ. ඒ කියන්නේ චේතනාවක් නැහැ කියලා. එහෙම කියන්න බෑ.
ඔව්. එතෙන්දී ඔව්. එතන මමත් හිතෙන් මටත් තේරෙනවා ඒක චේතනාවක් තියෙනවා. නමුත් නින්දේදී අපි නින්දේ තර නින්දේදීවත් අපි කරවන්න හරකට මේ
ඉතේ ඒ අන්න අන්න ඔතනම ඔකට උත්තරේ තියෙනවා. දැන් නින්දෙදී අපි හීනෙන් වගේ කරන දේවල් තියෙනවා. එතකොට ඒ හීන මට්ටම බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන වෙන්නේ කියලා ඉද්දී හීනෙන් වැරද්දක් වුණාට ඒක ආපත්‍තියක් නෙවෙයි කියලා විනය නීති වල.
හරි. ඒක නේද?
ඔව්. සදනින්ද නම් හීන පේන්නේ නැහැ. හීන පේන්නේ මනස වැඩ කරනවා. හැබැයි ඒ
ක්‍රියාපටික්‍රියා නෑ දැන් වෙන්න පුළුවන්
නෑ ඒක ඒක අර බලවත් දෙයක් විදිහට ගණන් ගන්න එහෙම දෙයක් තියෙනවා. ඒකනේ ඒකයි මං කිව්වේ අර විපාක දෙන්න තරම් කර්මද කියන එක පැත්තෙන්ද ඕක බලන්නේ. එහෙම නැත්නම් ඒක අපිට අර නවත්තන්න කන්ට්‍රෝල් එකක් නැති හින්දා ඒ ටික අතෑරියද කියන එක ඉතින් ඒක හිතලා බලන්න ඕනේ. ඒකෙන් කර්මයක් වෙන්නේ නැහැ කියන එක නෙවෙයි කියලා තියෙන්නේ. ඒකෙන් අර විනය නීතියක් කැඩෙන්නේ නැහැ කියන එක විතරයි කියලා තියෙන්නේ. ඒක කන්ට්‍රෝල් එකක් නැතුවනේ වෙන්නේ. හැබැයි ඒක කර්මයක් නෑ.
පළදීමකට තරම් එන කර්මයක් නෙවෙයි කියන එක විතරයි එතන තියෙන්නේ.
එහෙමම පැහැදිලිව කියලා නැහැ. ඒකට විපාක තියනවද නැද්ද කියන එක නෙමෙයි කියලා තියෙන්නේ. එහෙම වුණා කියලා මේ ආපත්‍තියක් වෙන්නේ නැහැ. කියන්නේ අර විනය කැඩීමක් වෙන්නේ නැහැ කියන එක කියලා තියෙනවා නිසා. දැන් ඕක ඉතින් විස්තර කරනවා ඉතින් මේ කර්මයක් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ ටික අපි තේරුම් ගන්න ඕන. අපි අතින් දාන ටික මොකද්ද? ධර්මයේ තියෙන ටික මොකද්ද කියන්නේ? ඒ එතන ඕවාගේ වසියුම් තැන්. ඒ කියන්නේ ඒවා ටිකක් සෑහෙන්න ඔයලා බලන්න හිතන්න ඕන.
බලන්න ගියාත් කමනක මම පොඩ්ඩක් ඉතින් ටිකක් තමයි දැන් අර නින්දේ ඉඳී මේ මොකද වෙනවා කියන එකේදී මම දකින්න පැත්තක් තියෙනවා. දැන් අපි තද නින්දක ඉන්නවනම් අර කරන දක්ෂය ටිකක් වෙලා යනකම් අපිට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ තද නින්දෙන් නැවත අපි ඉතත් අඩු නින්දට ඇවිල්ලා තමයි අපි අතින් අරගෙන ගියාවට නංවන්නේ. තද නින්දේදී ගියාවට නංවන්නේ.
නෑ අපි එමු තද නින්දේදී නෙමෙයි අපි දැක්කා දකින්නේ උදේදී. උදේනේ ගිටම තමයි දකින්නේ. මේ පාරවල් කොහරි වැඩි වෙලා.
ඒක නම් මං කියන්නේ මන්ට එතෙන්දී. ඔව්. දැන් තද නින්දේ ඉන්නකොට මුගේ දස්ත්‍යත් එක්ක අපේ ශරීරයට ඒක මෙවනවනේ. ඊටපස්සේ ටිකෙන් ටික අපි ආවම ටිකක් එනවා බව අර නින්දේ.
අඩනින්දේ
ආවට පස්සේ මගේ හිතේ අපේ ශාරීරික ක්‍රියාත්මක වෙන්නේ අර පුදුම ඒ කතාව
හරි. ඔව් අපි දන්නේ නැති වුණාට අපිව
ගේනවා එතෙන්ට ගේනවා ඒක අර ඒක හැබැයි අර දැන් හීනයක් පේන එක ගන්නකො
අවසානේ හැරෙනවනේ.
ඔව් ඒක අපි දැනගෙන නෙමෙයිනේ හීනේ බලන්නේ. ඒ කියන්නේ හැබැයි මනසෙන් දකින්න පුළුවන් මට්ටමකට හිත ගෙනහැලා තියෙනවා. ඒ කියන්නේ තද නින්දේ නෙමෙයි අර කියනවා වගේ. ඒකට හීන ගැන ගොඩක් වෙලාවට බැලුවොත් අපේ හිතේ තියෙනම ඒවම තමයි ඔය එක එක විදිහට වෙනස් කර කර පෙන්න. තේන හැටි වෙනස් වෙන්න පුළුවන්.
නම හිතේ තියෙන
හොඳට හිතලා බැලුවොත් හිතේ තියෙන එකක් තමයි පෙනිලා තියෙන්නේ.
ඒකට
හොය එක තමයි ඒක. ඉතින් අපිට අපිට සමහර විට දැන් අපිට බලන්නකො යන්නේ ජීවිතේ විතරනේ. දැන් සමහර විට කලින් ජීවිතවල ඒවත් හිතට කාවය දෙන දේවල් එන්න පුළුවන්. ඉතින් ඒවා ඒවා
එතකොට ආපහු යනවා නේද අපෙන්ට? කලින් ජීවිතවල කියලා අපි ගන්නකොට එතෙන්දි නේද?
ආ අර නැහැ කියන දැන
ඔන්න සක්කාය දිට්ඨියට ආය යනවා නේද? ආය අපි සක්කාය දිට්ඨියට එතෙන්දි යනවා.
දැන් ඔව කතා කරනකොට ඉතින් සක්කාය දිට්ඨියෙන් තමයි මම කියන්නේ. කර්මඵල ගැන කතා කරන්නෙම සක්කාය දිට්ඨිය. ලෝකෙට අයිති දේවල්. ඒක අර ඒක ඒ වුණාට එතන සම්මා දිට්ඨියක් තියෙනවා. ඒකට කියන්නේ ඔය කම්මස්සගතා සම්මා දිට්ඨිය කියලා. ලෝකෙට අයිති සම්මා දිට්ඨිය හදාගන්න තමයි අපි කර්මඵල ගැන කතා කරන්නේ. පින්ද පව්ද කියලා කතා කරන්නේ. ඒක ලෝකෝත්තර නෙවෙයි.
ලෝකෝත්තර නෙවෙයි.
කර්ම විපාක දෙන්න කෙනෙක් ඉන්නේ.
සම්මස්ස කතාවක
කරොදා ඒකද දැන් නැහැම කියලාත් බහැර කරලා නැහැ
නේ. නෑ නෑ
නෑ. කියනවා කියලාත් මේ
නෑ
නේද?
එතන
ධර්ම කොටසක්
නෑ. ඒක ලෝකෙට අයිති.
බහැර කරලා නැහැ කියන්නේ ලෝකෙට අයිති මට්ටම ලෝකෙට අයිති කෙලස් මට්ටමක ඉඳන් කතා කරන්නේ. තේරෙනවද? තට මෙන්න මේ අර ඉස්සලා කිව්වේ මේ හේතුය දෙනකොට මේක තියනවා කියලා. එතකොට එතන යදෙන කෙලස් මට්ටමකට ඔය කතා කරන්නේ ලෝකෙටයි තියෙන්නේ. ලෝකෙ පිළිගන්න මට්ටමකට කෙලස් හේදෙන. ඔව්. හරි. හැබැයි ඒක ඇත්තම ඇත්ත නෙවෙයි. එතකොට බහැර කරන්න බෑ කියන කතාව හරියන්නේ නැහැ. මොකද රහතන් වහන්සේට ලෝකය ඇත්ත කියන එක රහතන් වහන්සේට බොරු. ඔව්. ඒ වුණාට මේක යම්කිසි සම්මා දිට්ඨියක් මිත්‍යා දෘෂ්ටිය එක්ක සාපේක්ෂව මිත්‍යා දෘෂ්ටිය එක්ක බලනකොට මේක සම්මා දිට්ඨියක්. හැබැයි රහතන් වහන්සේලාගේ මට්ටම එක්ක බලනකොට මේක ඇත්ත නෙවෙයි. ලෝකෙටයි දෙ සම්මා දිට්ඨිය. ආර්ය සම්මා දිට්ඨියේදී ඒකට සාපේක්ෂව මේක ඇත්ත නෙවෙයි. ඇත්ත ඇති හැටිම නෙවෙයි. හැබැයි නියත මිත්‍යා දෘෂ්ටියකුත් නෙවෙයි.
ආශ්‍රව සහිතයි.
ඔව්. ආශ්‍රව සහිතයි කෙලෙස් සහිතයි.
සාසවා පුණ්‍ය භාගිය කියලා
කියන්නේ. අන්න හරි. ඔව්. සාසවා පුණ්‍ය භාගිය. සාසවයි ආශ්‍රව සහිතයි. අනාසව නෙවෙයි. අනාසව. රූපයක් කියන එක සාසවයි හැමතිස්සෙම. රූපයක් ගැන කතා කළොත් සාසව. ඒ රූපේ ලක්ෂණය සාසවයි. අනාසව ඒ කියන්නේ ආශ්‍රවශය කරපු කීනාසව කියන රහතන් වහන්සේට ඔය මට්ටමේ මේ රූප යෙදෙන්නේ නැහැ. රූප ගැන කතා කරන්න බෑ. අර වතුරේ ඉන්න බල්ලෝ වගේ තමයි.
දැකීමක්
ඒ ආයතන මුලාවක් තුල ඉඳගෙනමයි රූප ගැන කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ කතා කරන්න බැරුව නෙමෙයි. දැන් අපිට දැන් බල්ලා තව බල්ලෙකුට රැවටිලානේ කියලා කතා කරන්න පුළුවන්. බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා රැවටිලානේ. දැන් අපිත් වතුරේ ඉන්න බල්ලාගෙන කතා කරනවා. හැබැයි රූපෙට අහු වෙලා නැහැ. එතකොට කතා කරන්න බෑ කියනකොට එහෙම කතා කරන්න බැරුව නෙමෙයි දැන් රහතන් වහන්සේට රූප ගැන කතා කරන්න පුළුවන්. ඒ වුණාට ඒවට අහු වෙලා නෙමෙයි. ඒ කියන්නේ එයා දන්නා මේ කෙලෙස් මට්ටමට මෙයා හදාගත්තු රූපයක් ගැන ඔය කතා කරන්නේ. තේරෙනවද? අපි බල්ලා එක්ක කතා කරනවා නම් උගේ මට්ටමින් ඒ රූප ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒකෙන් කියන්නේ අපි මුලා වෙලා කියලා. අපි රූපවලට අහු වෙලා කියලා. ඒ වගේ රහතන් වහන්සේ අපිත් එක්ක කතා කරනකොට රූප ගැන කතා කරන්න පුළුවන්. තේරෙනවද? ඒකෙන් කියන්නේ රහතන් වහන්සේ රූපවලට අහු වෙලා කියලා. අද රූපේ පිළිසිඳ දැක්ක මනසක් කියන්නේ ඒ කියන්නේ රූපේ සාසවයි කිව්වහම තේරුම් ගන්න ඕන රූපය අර කෙලෙස් ඇති මනසකටමයි රූපය. ඒතර කෙලෙස් ඇති මනසක් ගැන නිකෙලෙස් කෙනෙක් කතා කරන්න පුළුවන්. රූපෙට බැසගෙන නැහැ. රූපේ අපි රූපයට අහු වෙලා නැහැ. අර නචකින්චි ලෝකේ උපාදීය. කිසිම රූපයක් උපාදාන කරලා නැහැ. මෙහෙම හිතන්නකො දැන් බල්ලා ගැන අපිට අනුකම්පාවක් එනවනේ. මූමේ බුරනවා සමහර විට මූමේකෙන් අනතුරක් කරගනී කියලා එහෙම හිතුනොත් දැන් අපිට මූට මේක තේරුම් කරන්න විදිහකුත් නැහැ. හැබැයි අපිට පේනවා දැන් මූ තරහ ආරම්භ වුණ වෙලාවේ අපි හිතමු ගැඹුරින්ම බැලුවොත් මූ මේ වෙලාවේ මැරුණොත් එහෙම ගිහින් අපායේ උපදිනවනේ මේ තරහා හින්දා. වතුරට වැටිලා මැරුණොත් එහෙම අපායේනේ උපදින්නේ. ඒ තරහ කරන්නේ මේ මැරිලා තියෙන්නේ. වෛරකින්නේ. ඒක අකුසල සිතන්නේ. ඒක ඇතිනේ ඌ අපායේ ගිනිය. ඔව් එතකට ඒ මට්ටමෙන් දැන් බල්ලට තේරුම් කරන්නත් බෑ. හැබැයි අපිට පේනවා මූ මේක හින්දා දැන් අපාගත වෙනවා. හරි. දැන් ඒ වෙලාවට අපි උපක්‍රමයක් යෙදෙනවා. මූට ඇත්ත කියා දෙන්න ගිහින් තේරුමක් නැහැ. තරහ නිවන්න ඕන. ඔව්. කියලා මොකක් හරි උපක්‍රමයක් දානවා. දැන් අර පොඩි ළමෙක් කටුසකට. පොඩි ළමෙක් හිතන්න පිහියක් අරගෙන දැන් එන සෙල්ලම් ගොඩ පිහිය ගන්න ගියොත් කපා ගන්න. හරි. ඊයේ උදුර ගන්නත් බෑ. දැන් අපිට උපක්‍රමයක් යදන්න වෙනවා. අන්න ඒ වගේ වෙලා. ඒ වෙලාවට අපි අර වෙන දෙයකට මනස යොමු කරන්න උපක්‍රමයක් යදනවා. මයික සෙල්ලම් බඩුවක් පෙන්නලා උඹ දීලා රයට හොරෙන් පිහිය අයින් කරනවා වගේ වැඩක් කරන්න වෙනවා. එතකොට ඇත්ත අවබෝධ කරලා නෙවෙයි. අන්න ඒ වගේ වැඩ ටිකක් තියෙනවා. දැන් බල්ලගේ කේන්තිය නිවන්න අපිට එක එක උපක්‍රම දාන්න පුළුවන්. එතකොට අපි බල්ලා එක්ක ගනුදෙනු කරන්නේ කෙනෙක් ඉන්නවා කියන මට්ටමේ. හරි. දැන් අවශ්‍යතාවයේ ඌට මේ මොහොතේ ඇත්ත අවබෝධ කරගන්න එක නෙවෙයි ඒක කරන්න බෑ කියලා දන්නවා.
ඌ අනතුරෙන්
ගලවන එක. ඒකට මෙකට අයිති උපක්‍රම දාන්න වෙනවා එයාගේ මානසිකත්වයට. ඔන්න ඔය විදිහේ ධර්මදේශනා තියෙනවා ලෝකෙට අයිති විදිහට. එතන නම් හරි උත්තරේ දීලා තියෙන්නේ. ඒ එකකටවත් උත්තර නොදී ඉන්න එක. දැන් සමහර වෙලාවට ඒ
රූපලක්
මේ නෑ සමහර උත්තර දෙනවා රූපේ සම්බන්ධ කරගෙන. නෑ අතන කෙලින්ම එහෙම කියන්නේ නෑ කියලා නේ ඒක කියන්නේ. දැන් එහෙම නෙමෙයි.
දැන් අර ජීවිතය
ඒක තමයි එතන දෙන්නේ හරි උත්තරේ. කියන්නේ තථාගතයෝ මරුණායින් පස්සේ උපදිනවාද කියවහන් එහෙම කියන්නේ නැහැ කියලා උත්තරයක් දෙන්න. එහෙම කියන්නේ. ඒ උත්තරේ නැහැ කියනවා නෙවෙයි. වාකියේක ඇත්ත නෙවි කියනවා. එයා හතර ආකාරයට මහානකොට ඔය එකක්වත් ඒ උත්තරේ කටට දීලා නේ හන්. තථාගතයෝ මරුණයින් පස්සේ උපදිනවද? මම එහෙම කියන්නේ නැහැ. ඒකට එයා කියපු එක හරි කියලා කියන්නේ නැහැ. නැත්තම් මරුණයින් පස්සේ උපදින්නේ නැද්ද කියලා ඇහුවොත් එහෙම කියන්නේ නැහැ. ඒකට උද නැද්ද කියලා නෙමෙයි. එයා කියන එක හරි කියලා කියන්නේ නැහැ. තේරුණා? එහෙම නැත්තම් උපදින්නෙත් නැද්ද නැත්තෙත් නැද්ද?
උපදින්නේ හෝ නූපදින්නේ නැවේද?
ඔව්.
උපදින්නේ හෝ නූපදින්නේ නැවේද කියලා.
ඔව්. ඒ කියන්නේ එතන අදහස් කරන්නේ දැන් උපදින්නත් පුළුවන්ද නැති වෙන්නත් පුළුවන්ද වගේ. ඒ කියන්නේ නියතව කියන්න බෑ. ඒ කියන්නේ සමහර විට උපදිනවා සමහර විට උපදින්නේ නැහැ වගේ එකක් කියන. අන්න ඒක ඔය අහන්නේ. උපදින්නෙත් නැද්ද නැත්තෙත් නැද්ද කියලා අහන්නේ. දැන් උපදින්නේ නැහැ කිව්වොත් ඒක නියත යන්නේ. උපදිනවා කිව්වත් නියත යන්නේ. ඔය දෙකෙන් ඕන එකක් වෙන්න පුළුවන්.
සමහර විට.
අන්න ඒක තමයි උපදින්නෙත් නැද්ද නැත්තෙත් නැද්ද කියලා අහන්නේ. ඒක. يعني සමහර විට උපදින්න පුළුවන්ද වගේ. ඒක තමයි එතන තියෙන්නේ. හරි.
ඒක
එහෙම කියන්නේ නැහැ. ඒ තුන්වෙනි ක්‍රමේ හතරවෙනි ක්‍රමේ ඊටත් වඩා වෙනස් ප්‍රශ්නයක් අහන්නේ මේ. ඒ කියන්නේ උපදිනවා කියන එක වෙන්නේත් නැද්ද නැහැ කියන එක වෙන්නේත් නැහැ. ඒ කියන්නේ දෙකම වෙන්නේ නැද්ද කියලා. දැන් අරකේ අහන්නේ සමහර විට වෙන්න පුළුවන්. දැන් දෙකම නොවනවම කියලාද කියන්නේ?
නොවනවා.
හතරවෙනි එක. තේන්න.
අර පළවෙනි දෙකම නොවනවාද?
පළවෙනි දෙකම නොවනවා. දැන් ඉස්සලහනේ සමහර විට එකක් වෙන්න පුළුවන්.
දෙකෙන් එකක් වෙන්න පුළුවන්ද කියන එක?
ඔව්. දැන් හතර ආකාරي තේරෙනවා. ඒක කියන්නේ වෙන්න පුළුවන්.
මේ අහන්නේ දෙකෙන් එකක් වෙන්න පුළුවන්ද කියන
එක තමයි නේද? නෑ නෑ නෑ. මුල එකේ අහන්නේ වෙන්න පුළුවන්ද? ඔව්ද නැද්ද? දෙවෙනි එකේ අහන්නේ වෙන්නේ නැද්ද? හරි. තුන්වෙනි එකේ අහන්නේ
දෙකෙන් එකක්
වෙන්න පුළුවන්ද? ඔව්. يعني සමහර විට එකක් වෙනවා, සමහර විට තව එකක් වෙනවා. ඒක නියතව කියන්න බෑ. හරි. අපේ විද්‍යාඥයෝ හිර වෙලා ඉන්නේ ওই තුන්වෙනි එකේ. සමහර විට වෙනවා, සමහර විට නැහැ කියලා. ඔය uncertainty theory කියලා ඉන්නේ මේ. අර ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන් වගේ කතාවක්. මේ ඒක ඒ සමහර විට ඒ බලන වේලාව අනුව තමයි තීරණය වෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට මේ මොනවා හරි දෙයක් සමහර වෙලාවට ශක්තිය. ඒක තමයි විද්‍යාඥයන්ට හොයාගන්න බැරි තැන. හරි. ඒක තමයි තුන්වෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ තමයි ඔය දෙකටම අහු වෙන්නේ නැද්ද? ඇති වෙන්නෙත් නැහැ, නැති වෙන්නෙත් නැහැ. ඒ දෙකම නියතයක් කියලා ඔය දෙකම නොවන තත්වයක් කියන්නේ. එතකොට ඒකටත් කියනවා එහෙම කියන්නෙත් නැහැ. දැන් එතන ඇත්තටම උත්තරයක් දීලා නැතුව නෙමෙයි උත්තරයක් දීලා තියෙනවා.
يعني ඒක ඒ ප්‍රශ්නේ වැදගත් නැහැ කියන එකද
එතන? නෑ නෑ නෑ. ඔය හතරම දී ප්‍රශ්නේම උත්තරේ දීලා නේ අහන්නේ. ඔය උත්තර හතරම වැරදි කියන එක කියලා තියෙනවා. ඔයා දීපු උත්තර හතරම වැරදි. එයා අහන්නේ වෙන්න පුළුවන් දේවල් ටිකනේ.
අර දීන්න බල්ලක්ගෙන හොවගේ තමයි.
අන්න හරි.
එහෙම වෙන්න දෙයක් නැහැ කියන එකයි අන්තිම උත්තරේ නේ.
ඒ කියන්නේ දීන්න බල්ලෙක් නැහැ
නේ. නෑ ඒක තමයි කියන්නේ.
ප්‍රශ්නේ වැරදි. දැන් ඒ කියන්නේ බල්ලට වෙන දේවල් වෙන්න පුළුවන් සිද්ධි හතරක් නේ ඔයා අහන්නේ. නැත්නම් මම හිටියොත් මට වෙන්න පුළුවන් සිද්ධි හතරක්. හැබැයි ඔය ප්‍රශ්න හතර බලපාන්නේ මම හිටියොත් නේ. මම කියන කෙනා
නැත්නම්
ඔය ප්‍රශ්න එකක් හරිද?
ඒ ප්‍රශ්න පැන නගින්නේ නෑනේ.
ප්‍රශ්න පැන නගින්නේ නෑ. ඒකට ප්‍රශ්නේ අඩුවක් තියෙනවා.
ඒ ප්‍රශ්නේ එන්නේ නෑ ඒක.
ඔව්. ප්‍රශ්නේම වැරදි. يعني නැති දෙයක් ගැන අර වතුරේ ඉන්න බල්ලා ගැන අහන ප්‍රශ්න ටිකක් වගේ.
ඒකෙන් දෙයක් උත්තර දෙන්නට අවශ්‍ය නෑ.
අවශ්‍ය නෙමෙයි. උත්තර නෑ. නෑ. ඒ කියන්නේ ප්‍රශ්නේ වැරදි ප්‍රශ්නයක් අහුවාම ඔව්. ප්‍රශ්නේ වැරදි නම් ආයි උත්තර කතාවක් නෑ එතන.
එතන හේතුවක් නැහැ නේ ප්‍රශ්න අහන්න. අන්න මම කියලා කෙනෙක් නැත්තම් නේද?
ඒක තමයි. මේ ප්‍රශ්නේ වැරදි. ප්‍රශ්නේ වැරදි නම් උත්තරේ හරිද වැරදි කියලා තමයි නෙමෙයි උත්තරයක් නැහැ.
ප්‍රශ්නේ වැරදි.
එහෙනම් ප්‍රශ්නයක් අහන්න දෙයක් නැහැ.
ඔව්. ඉන්නේ දෙයක් අන්න හරි.
දෙයක් නැහැ.
නැති දෙයක් ගැනනේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. දැන් මෙතන හොල්මනක් ඉන්නවා හොල්මන ගැන ප්‍රශ්න අහනවා.
නෑ හොල්මනක්. ඉතින් වැඩක් නැහැනේ.
ඔව් ඒකට මොන උත්තරේ දුන්නත් මුලා වෙනවා.
මුලා
වෙනවා. ඔව්. ඒකයි කියන්නේ අර උත්තර හතරම මුලා කරනවා. දෘෂ්ටි හතර. තර ඇත්ත දකින්නකොට පටිච්ච සමුප්පන්න බව දකින්නකොට පේනවා අර හතරම දෘෂ්ටි හතරක්. කියන්නේ. දැන් පටිච්ච සමුප්පාදේ දැක්කේ නැත්තම් පේන්නේ අර හතර දෘෂ්ටි කියලා. සාමාන්‍ය ලෝකයට පේන්නේ මොකද උත්තරේ ඔය හතරෙන් එකකට අහුවෙන්නමයි. ඒක දෘෂ්ටි කියලා පේන්නේ මොකද මේක පටිච්ච සමුප්පාදේ දැකලා නැති හින්දා. ඔහ හදාගත්තු මවාගත්තු මුලාවෙන් හදාගත්තු රූපයක් ගැන නේද ඔය ප්‍රශ්න අහන්නේ. ඒකයි රූපයේ සාසවයි කියන්නේ.
ඒ කියන්නේ අපිම හිතෙන් මවාගත්තු දෙයක් ගැන.
එලෙස් මතමයි රූපේ.
එතකොට දිට්ඨේ හෝ සුත හෝ ඒ දිට්ඨියක ස්වභාවයවත් මේ ස්වභාවයක් විතරයි.
ඔව්.
නේද?
ඔව්. එහෙම. ඒ කියන්නේ දැකීම කියන එක දැකීම හරි අසීම හරි ඔය හතරනේ ඉන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන දැකීම අසීම දැනීම දැනගැනීම ඔය හතර තමයි
නෙවෙයි නේ ඔය සියල්ල මුල් කරගෙන අපි අර ප්‍රශ්නේ අහන්නේ
නෑ ඔය හතරේ ඔය සියල්ලම තියෙනවා අපි මොනවා ගත්තත් ඔය හතරට අයිති ඔය හතර මත ඉඳන් තමයි අනිත් අපි ලෝකේ ගැන මොනවයි හුඟක් අහන්නේ දැකීම අසීම
දැනීම
දැනගැනීම දැනගැනීම වහතරෙන්තරෝ ලෝකෙ කිසිම දෙයක් පිහිටන්නේ
නැහැ. චිත්ත සුතමුත විඤ්ඤාණ.
ඔව්. එතකොට ඔය හතර තව ටිකක් ගැඹුරින් බැලුව දැකීම කියන එක දැකීම කියන එක ඒ සිද්ධියේ දකින්න නම් අරූපයක් තමයි දැක්ටි. ඒ රූපේ දකින්න හැක් ඕන. කියන ඒවා අපි දාන ඒවා දැකීම මත ඉඳගෙන අපි කියනවා දකින්න නම් දැකපු දෙයක් තියෙන්න ඕන දෙයක් දකින්න නම් ඇහක් තියෙන්න ඕන ඔය දෙක නැතුව දැකීම වෙන්න බෑ يعني ඇහ කෙනුයි රූපේ කෙනුයි තොරව දැකීමක් වෙන්න බෑ කියන මට්ටමක නේ අපි ඉන්නේ
එහෙම
වෙන්න බෑනේ නේද? ඈ?
එහෙම නේ. අපි හිතන්නේ එහෙම නේ. අපි පුතක් යන මනසින් හිතනවා. ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා. අතන මේක
කියන්නේ. මෙතන මේකට හොඳ උදාහරණයක් තමයි අපි දෙන්නම බැලුවා කටුස්සක්. දැන් අපිට කටුස්ස පේනවනේ උනාට. නැට අපි ඇහෙන් බලන්නේ නැහැ නේ.
ඒ කියන්නේ කටුස්සෙක් ඉන්නවා කියන තමයි අපි දැන් කතා කරන්නේ.
ඔව් දැන් අපි
කටුස්සෙක් ඉන්න ඕනේ
බෑනේ. ඔව්. හා. අපි
කටුස්සෙක් නැත්තෙත් නෙමෙයි.
නෑ.
අපේ දැකීම මත, ඊ දැකීම වෙන්න නම් කටුස්සෙක් ඉන්නත් ඕන, ඇහක් තියෙන්නත් ඕන. ඔය දෙකෙන් තොරව කටුස්සෙක් දැකීම කියන එක වෙන්න බෑනේ. නේද? දකින්න දෙය තමයි කටුස්සා. දකින්නේ මොකෙන්ද? ඒ දැකීම මත, දැකීමේ සිද්ධිය විස්තර කරන්න අපිට ಜಾති දෙකක් ඕන. ඇහැයි රූපේ. රූපේ කටුස්සා ඇහැටත් අපි රූපයක් හිතාගෙන ඉන්නවා.
දකින්නේ මමෙක් ඉන්නෝනේ. දකින දෙයක් තියෙනවා.
ඔව්. මම කියලා කියන්නේ මේ පැත්තේ ඇහැ. මගේ ඇහෙන් දකින්න ඕනේ. වෙන කෙනෙක්ගේ ඇහකින් දකින්න බෑ. ඇහක් තියෙන්න ඕන කිව්වහම ඒ මගේ ඇහම තමයි.
දකින්න දෙයක් තියෙනවා නම් දකින්න මමෙක් ඉන්නවනේ ඊළඟට ඒකට මොචිත්තේකුත් තියෙන්න ඕනේ.
ඔව්.
නැත්තම් ඒක බෑනේ. දැන් ඇහට අපිට දකින්න හැම ගියම් අපි දන්නේ නැහැනේ මොකද දැකි කියන්නේ. හිත නැත්තම්.
දැක්කා කියලා දන්නේ නැහැ.
නෑ ඒක තමයි දැන් අර මාත්‍යාරේ ජීවි වගේ දැන් අපි බස් එකේ යනකොට දකින්න ඔක්කොම අපි දන්නේ නැහැ මොනවද දැක්කේ කියලා. ඒවට ඇහට පේනවා.
පේනවා කියලා දන්නේ කොහොමද?
නෑ ඒ ඇහට යනකොට ඒ ටික තේරෙම දර්ශන විදිහට යනවා ඇතිනේ. ඒවට අපි දන්නේ නැහැ.
යනවා ඇති.
ඇහැ අල්ලගෙන යනකොට ඇයි මොනතර අර එක්කම වදිනවානේ. ඒවට අපිට
ඒ වදින බව දැනගත්තේ කොහොමද?
ඉතල ඇහැ තියෙන්නේ.
ඇහැ
තියෙනවා.
නෑ හිත
නෑ දැන් ඔය කතාව කියන්නත් දැනගන්න ඕනේ අපි දැක්කේ නේතුවට හේ වැඩිලා කියලා ඒක දැනගත්තේ කොහොමද ඒක කවුද කිව්වේ ඒකත් දැනගෙන තියනා නේද කොහොමද ඔයා හිතන්න ඕනේ අපි මෙන්න කියන්නේ ඇහැටි විලා තියෙන රූපත් වැඩිලා තියෙනවා. හැබැයි හිත හැදුන් නැති හින්දා දැනගෙන නැහැ. කොයි ටික දැනගත්තේ කොහොමද? ඒකත් දැනගත්තු දෙයක් නේ ඔය කියන්නේ. ඇහක් තියෙනවා කියලා දැනගෙන තියෙනවා. රූපත් වදිනවා කියලා දැනගෙන තියෙනවා. හිත පහළ වෙන්නේ නැහැ කියලා දැනගෙන තියෙනවා. ඒක ටික දැනගත්තේ කොහොමද? එහෙනම් හිතලා බලන්න පස්ස.
එතෙන්දි අර රහතන් වහන්සේ විස්තර කරද්දී රූපයක් තියෙනවා කියන එක ගන්න පුළුවන් හැබැයි නේද? ඒකත් එහෙම විස්තර කරගෙනමුත් තියෙනවානේ. අපි ඉස්සරහට ආවනේ. රහතන් වහන්සේ රූපයක් නැතුණත් රූපය ගැන කතා කරන්නේ.
රූපයක් ගැන කතා කරන්න පුළුවන්
නේද?
දැන් තේරුම් ගන්න අපිට පුළුවන් වතුරේ ඉන්න බල්ලා ගැන කතා කරන්න බල්ලත් එක්ක කතා කරද්දී.
ඔව්.
හැබැයි වෙන අදහසක් තියෙනවා. බල්ලතරහාරන් දුක් විඳිනවා අපාගත වෙනවා ওই දුකෙන් මුව බුදවන්න ඕන කියලා. අදහසින් අපිට පටන් ගන්න බල්ලා ගැන කතා කරන්න පුළුවන්. එයා දෙවි විශ්වාසයෙන් ඉන්න බල්ලෙක් ඉන්නවා. මුලින්ම බල්ලෙක් නෑ කියලා කියන්න ගියොත් ඌට තේරෙන්නේ අපටත් මුලින්ම රූප මොකුත් නැහැ කියලා කියන්න කිව්වොත් තේරෙන්නේ නැහැ කාටවත්.
තියනවනේ.
එතන අපි ඉන්නේ දැඩිව විශ්වාස කරන මට්ටමනේ ලෝකයක් තියෙනවා රූප තියෙනවා
රූප තියෙනවා.
ඇහක් තියෙනවා ওই මට්ටමේනේ අපි ඉන්නේ. ඒ කවුරු හරි ඇවිල්ලා එකපාරටම කියන්න ගිය තමන් එහෙනම් ඇහක් නැද්ද? එහෙනම් රූප නැද්ද කියලා මේ
අහන්නේ.
ඒ මට්ටම තේරෙන්නේ නැහැ. ඒත් ඒ මට්ටමෙන් පටන් අරන් කියා දෙන්න ගියොත් ඒක තේරුම් ගන්න ඒ මනස දියුණුවනේ. එතකොට පිළිගන්නේ නැහැ. පිළිගන්න බෑ ඉතින්. මේ මානසිකට දහම පිළිගන්න බෑ. එතකොට සාමාන්‍ය මනසකට ওই දිත්තේ දිත්තමත් පං කියන එක පිළිගන්න බෑ. එහෙනම් තමයි ඒකට වෙන වෙන
ඇත්තම රහතන් වහන්සේගේ දැකීමනේ
තමයි. ඔව් ඒ රහතන් වහන්සේගේ මනස ආයතන මුලාවෙන් මිදුණ මනස. ආයතන මුලාවෙන් මිදিলা නැති කෙනෙකුට එතෙන්
කියන්න බෑ.
ඒක තේරෙන්නේ.
තේරෙන්නේ.
ඒ කියන්නේ මුලාවෙන් ඉන්න බල්ලට ඔතන බල්ලෙක් නැහැ කිව්වට ඌට තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න ශක්තියක් නැහැ. ඒ මනස ඒ හින්දා තමයි අර උපක්‍රම වලින් මේක ක්‍රමක්‍රමයෙන් ප්‍රඥාව වඩන්නේ. හැබැයි අපිට නුවණක් තියෙන්න ඕන. දැන් දහම අහලා මෙන්න මෙතෙන්ට එන්නයි.
ඔව්.
මේ ටික දීලා. දැන් බුදුහාමුදුරුවෝ කායනුපස්සනාව දීලා තියෙන්නේ. ශරීරය ගැන මෙනෙහි කරන්න කියලා දීලා තියෙනවා. ශරීරයක් නැහැ කියලා කෙලින්ම කියනවා නෙමෙයි.
නෙමෙයි.
ඔය තියෙන ශරීරය ගැන බලන්න. ඔක කෙස්ලොම් නියදත් වලින් නේද හැදිලා තියෙන්නේ කියලා බලන්න. ඒ ක්‍රමක්‍රමයෙන් මේ ප්‍රඥාව වඩන්න තියෙන වැඩපිළිවෙල. මොකද
33
ක් එකපාරටම උතන ශරීරයක් නැහැ කිව්වට ඕක තේරෙන්නේ නැහැ. ඇයි අපි දැඩිව අල්ලගෙන ඉන්නේ මේ ශරීරේ තියෙනවා. ඒ එහෙම කෙනාට අර දැන් බල්ලා තරහරම් බුරන වෙලාවට උතන බල්ලෙක් නැහැ කිව්වට ඌට තේරෙන්නේ නැහැ. අපිත් එහෙමයි. අපි ඇලිලා ගැටිලා ඉන්නකොට මේ ශරීරෙට උතන ශරීරයක් නැහැ කිව්වට ඒක තේරුම් ගන්න අපේ මනස දියුණු නැහැ. එතකොට මුලින් දෙන උපක්‍රමයේ තමයි හරිය ශරීරය තියෙනවා. ඔකට ඔයා ආසත් කරනවා. එතනින් පටන් ගන්න. එතකොට බලන්න ওই තියෙන ශරීරය හැදිලා තියෙන්නේ කොහොමද? අන්න දැන් පොඩි උපක්‍රමයක් දෙනවා. ඔතන තියෙන්නේ ওই ශරීරය හැදිලා තියෙන්නේ අර කෙස්ලොම් නියදත් අන්නම කොටස් ගොඩක් එකතු වෙලා නේද? දැන් ඕක දකින්න මොකද වෙන්නේ? අර ඇලීම ගැටීම ටික ටික තුනී වෙනවා.
පිලිකුලක්
එනවා. ඔව් පිලිකුලක් එනවා. සමහරට අසුබේ මෙනෙහි කරනකොට පිලිකුලක් එනවා. එතකොට ඇලීම අඩු වෙනවා, තුනී වෙනවා. දැන් මේක උපක්‍රමයක් නිසා තාම ඇත්ත ඇති හැටි පෙන්නලා නැහැ. හරි. දැන් මෙතන දෙන්නේ මොකද්ද? මේ නීවරණ ධර්ම ටික අඩු කරන්න යටපත් කරන්න උපක්‍රමය. ඇයි නීවරණ ගොඩේ ඉන්නකන් ඇත්ත කොහෙත්ම පේන්නේ. නීවරණ යටපත් වුණ මනසකට තමයි ඇත්ත දකින්න පුළුවන්. හොඳටම තරහරන් ඉන්න කෙනෙකුට බණ කියන්න ගියොත් අපිටත් ගුටි කන්න වෙනවා.
අනිවාර්යෙන්ම
අපි ඉස්සෙල්ලා මනුස්ස උපක්‍රමයක් දාලා තරහ අඩු කරන්න. ඒ උපක්‍රමයේ තමයි ඔය දැන් බුදුහාමුදුරේ එකපාරට කියන්නේ ශරීරයක් නැහැ කියලා.
අර බබුණෙකුට එහෙම කියලා දෙනවා ගච්ඡක බබුණට දුරුවද?
දැන් එකපාරට නැහැ කියුවට ඕක තේරුම් ගන්න මනස දීමු නැහැ. දීමු නැති මනසකට කියලා වැඩක් නැහැ. එතකොට මේ මේ ප්‍රතිපදාවේ තියෙන්නේ ඉස්සෙල්ලා අර පූර්ව ප්‍රතිපදාව කියලා එකක් තියෙනවා. ඒ පූර්ව ප්‍රතිපදාව තියෙන්නේ දැන් දහම දකින්න මනස සූදානම් කරන්න. එතකන් ඇත්ත ඇති ඇති නෙමෙයි. ඒක තමයි අර කම්මස්සකතා සම්මාදිට්ඨියේ ඉඳගෙන කරන වැඩපිළිවෙලක් තියෙනවා. ඒක පූර්ව ප්‍රතිපදාව. කෙන රූපයක් තියෙනවා, කෙනෙක් ඉන්නවා, අයියා ඉපදී ඉපදී යනවා, එයාට කර්ම විපාක මෙන්න මේ විදිහට එනවා කියලා ලෝකෙට අයිති මට්ටමෙන්
ඉඳගෙන ඕන අර අයිති මට්ටමක
යන්න. එතකොට පව් කරන්න එපා, පින් කරන්න, පව් කළොත් නරක ප්‍රතිඵල එනවා, දුක් විඳින්න වෙනවා. පින් කළොත් හොඳයි, සැප විඳින්න පුළුවන්. ওই ටික මනසට දාලා අර පව් කරන පැත්ත අඩු කරලා පින් කරන පැත්තට යොමු කිරීම තුලින් කරන්නේ අර නීවරණ ටිකක් යටපත් කරනවා. හරි. එතකොට මේ නීවරණ යටපත් වෙන, ඒ කියන්නේ ටිකක් කර පව් ගොඩාක් කරන කෙනා ඒ ටිකෙන් ටිකක් අඩු කරගත්තාම එතනින් එහා තව දෙයක් කියා දෙන්න පුළුවන්.
ටිකක් තම්පත් කිරීමක් කරනවා
කියන දේ. ඒ දේ තමයි දැන් කය හැදුනේ කොහොමද කියලා ඔන්න පොඩ්ඩක් බලන්න. ওই ශරීරය තියනවා තමයි. ඕකේ හැටි කොහොමද? ඕක වයසට යනවා නේද? ඕක මෙහෙම පිළිකුල් ගොඩක් නේද? ඕවෙන් දුක් විඳිනවා නේද? ඉතින් ටික ටික පෙන්නනවා එයාගේ මට්ටමේ. හැබැයි තාම සම්මාදිට්ඨිය ලෝකෝත්තර පැත්තට ඇවිල්ලා නැහැ. හරියට දැන් අර බල්ලට අපි කියා දැන් හරි බල්ලෙක් ඉන්නවා තමයි. ඒ බල්ලා ඊුණාට ඕක වයසට යන එකෙක්, මැරෙන එකෙක්, ළඩ වෙන එකෙක්. ඉතින් ඕක ඔච්චර තරහ ගන්න ඕනේ නැහැ කියලා පොඩ පොඩ මෙයාගේ තරහ අඩු කරනවා. ඇලිමත් తీරවල අසුබය පෙන්නලා ওই දෙතිස් කුණුක ගොඩක්, කුණු වෙන ගොඩක්, පිළිකුල් දේවල් ගොඩක් කියලා ඒ පැත්තෙන් ඒ උපක්‍රමයේ දෙන්නේ. තර මේ කය ගැන බලන්න ඔය ටික දෙන්නේ මේ උපක්‍රමයකින් අපේ තියෙන අර තද බල කෙලස් ටික එයටපත් කරන්න. ඒක තමයි පූර්ව ප්‍රතිපදාව කියන්නේ. එහෙම නැත්නම් ඔය කොටස් ටිකත් හැදිලා තියෙන සතර මහා ධාතු වලින් ඕවත් වෙනස් වෙලා යනවා. ඕවට ඇලිලා ගැටිලා වැඩක් නැහැ කියලා මේ උපක්‍රමයක් තමයි. හැබැයි මේකේ ටිකෙන් ටික ගෙනියන්නේ රූපේ ඇත්ත දකින්න. රූපේ ඇත්ත දකින දවසට රූපයක් පිහිටන්නේ නැති මට්ටමකට එනවා. ආයතන පැත්තෙන්ම බලන්න මට්ටමකට ටික ටික ගේනකොට මනස. ඒතර ඔය රූප අන්තිමට කියන ඔය රූපේ දැනග තියෙන බව දැනගත්තේ කොහොමද ආයතනවලින්? ඒ දිට්ඨ සුත මුත විඤ්ඤාත වලින් නේද රූපය ගැන දැනගෙන තියෙන්නේ. ඒ මට්ටමට එන්න ඉතින් සෑහෙන අර කෙලස් ටික වෙන්නේ අර තදබල නීවරණ ටික යටපත් කරගෙන ඉන්නවා. එහෙම නැති මනසකට මේක කිව්වට තේරෙන්නේ නැහැ. ඒ දැකීමක් විතරයි නේ. ඔතන දකින්න දෙයක් නැහැ කිව්වට හරියන්නේ නැහැ. අනිත් පැත්ත රහන දෙයක් නැත්තම් පේන්නේ කොහොමද? නේද? හරියට අර බල්ලා අහන්නේ. අබල්ලෙක් නැත්තම් අර පේන්නේ මොකද?
සංසාරයේ
කාල්පලස්ස ගන්න අපේ ආපු ඒ පුරුදු බලවත් කෙලෙස් වලින් හදපු ලෝකේ ඒකට අහු වෙලා ක්‍රියා කරපු ඒ පුරුදු බලවත්. ඉතින් එකපාරට උක නැහැයි කියන එක සාමාන්‍ය මනසකට තේරෙන්නේ නැහැ. නැහැයි කිව්වොත් ඒක දෘෂ්ටියක් වෙනවා. උච්ඡේදවාදයට වැටෙන. මේ තියෙන දේ නැහැ කියලා. හරි. දැයි තෙන්දි යෝග උච්ඡේදවාදී වුණාට ඇත්ත ඇති හිටි තෝගමයි. ඔය තියෙන දෙයක් නෙමෙයි තියනවා කියලා අරන්. හැබැයි ඒ ඇත්ත තේරුම් ගන්න මනස දියුණු නැත්නම් ඕක දෘෂ්ටියක්. ඒ කියන්නේ මේ හොඳට මම ඉන්නවා මම නෑ කියලා හිත පුරුදු කරනවා. ඒක දෘෂ්ටිගත වීමක් මිසක් ඇත්ත අවබෝධ කිරීමක් නෙමෙයි.
අවබෝධයෙන්
මම නෑ මගේ නෑ මගේ ආත්මෙ නෙමෙයි කිය කියා හිතියට මේ හිත දෘෂ්ටිගත කරගන්නා මිසක් ඇත්තක් දකින්නා නෙමෙයි. හැබැයි අපි අර පටිච්ච සමුප්පන්න බව හේතු මේ හේතු ප්‍රත්‍යේදන කොට ඔහම තියනවා හේතු ප්‍රත්‍යේදුන් නැත්තම් ඔහම පිටින් නැහැ කියන ධර්මතාවයක නියම. එතකොට දකින්නේ ඇත්ත ඇපිහෙට. එදාට අර නැහැ කියන දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. තිබුණ දෙය නැති වුණා හරි ඇති වෙලා නැති වෙනවා කියන එක හරි නෙවෙයි ඔය. යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක ඊට වඩා වෙනස් ධර්මතාවයක්. ඒක දැක්ක දවසට තමයි ආර්ය මාර්ගයට වැදෙන්නේ. ඉතෙක් ඉන්නේ ලෝකෙටයි. දෘෂ්ටි පූර්ව ප්‍රතිපදාවයි. ඒක හොඳ නැහැ කියන නෙමෙයි වැරදි කියන නෙමෙයි ඒකත් වඩන්න ඕනේ. මද ඒකෙන් අර නීවරණ ධර්ම යටපත් කිරීමේ උදව්වක් තියෙනවා. එතකොට එතනින් නවත්තලා හරියන්නේ නැහැ. එතනින් එහාට යන්න ඕන මේ ධර්මතාවය තේරුම් ගන්න ඕන. ඒකට තමයි ඔය දහමක් අහලා මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න. එතකොට ඔන්න ඔය පැත්ත තමයි දැන් අපි ඔය ධර්ම සාකච්ඡා වලින් පෙන්නලා දෙන්නේ. දැන් පින්පව් කරන එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක හොඳයි. පින් කරන එක හොඳයි. ඊළඟට ඔය කරන භාවනාවත් හොඳයි. වැරදි නෙවෙයි. හැබැයි ඕක තාම ආර්ය මාර්ගේ නෙවෙයි.
යථාබෝධයට
අදාළයි. එහෙනම් ඕක කරන්න එපා කියන එක නෙවෙයි. ඕක වැරදි තමයි. වැරදි වුණාට
ඕනේ. හඳේ ඉන්නවා කියන එක
අන්න හරි. පොඩි ළමයට බත් කවන්න හඳේ හාවෙක් ඉන්න ඕන. හැබැයි ඒක බත් කවන්න උපක්‍රමයක් විතරයි. ඇත්ත ඇති ඇති නෙවෙයි. අන්නවක තේරුම් ගන්නවා. ତර දවසක එයාට ඇත්ත ඇති හැටි කියා දෙන්න එන ඕඩ දවසට වරක කියලා හරියන්නේ නැහැ. එදාට හාවෙක් ඉන්නවා කිව්වොත් ඉතින් අහයි තව ප්‍රශ්න. ඔය හාවට කන්න උඳු පීලියත් හඳේ තියනවද කියලා අහයි. එයාගේ මනස වැඩෙනකොට එතකට ඒ මට්ටමට එනකොට එතනින් එහා පැත්ත පෙන්වන්න. මේකයි ඔය ක්‍රමක්‍රමය. ඒක
ගැලපෙන දේ කියන්න ඕනේ.
ඔව්. ඒ විදිහේ ප්‍රතිපදාවක් මේකේ තියෙන අනුක්‍රමයෙන් ඇත්තට ගෙනියන, ඇත්ත දකින්න. ඒක මුලින් පොඩි
10
වතර බන්තියක් එහෙම දෙයක් තමයි දැන් අපි ඔය කතා කරන ගැඹුරු හරිය ඒක දකින්න පුළුවන් මනසක් මට්ටමකට ගෙනහැලා තමයි ඒක කියන්න ඕන. කපාරටම මේ ඉදී මුකුත් නැහැ කියන්න ගියොත් ඒක දෘෂ්ටියක්මයි. ඒ නැහැ කියන එක නෙවෙයි.
ඒක මම හිතන්නේ දැන් අර පස්වක දවදන්ට දහම් දෙකන් දී අවස්ථාවේදී මුලදී තිබිලා තියෙනවා නේද? පිළියරගෙන නැහැ නේද බුදුහාමුදුරු බුද්ධත්වයටපත් තියෙන්නේ.
බුද්ධත්වයටපත් එච්ච එකක් පිළිගන්නේ කොහොමද දැන්? සෝවාන් උනේ කොණ්ඩඤ්ඤහාමුදුරු විතරනම් ධර්මචක්කපවත්තන මුළු සූත්‍රේම අහලා පිළිගන්නේ කොහොමද? කොණ්ඩඤ්ඤහාමුදුරන්ට විතරයි ශ්‍රද්ධාව ඇති උනේ.
ඒත්
ඒ කියන්නේ අවබෝධ කර දවසටනේ අචල ශ්‍රද්ධාව එන්නේ. එතකන් හරි ශ්‍රද්ධාවෙත හිටියා කියන්න බෑ. විත මූලිකව තියෙන ඒවා අපි ගණන් ගන්නෑ නේ. ඒකට අචල ශ්‍රද්ධාව ඇති උනේ කොණ්ඩඤ්ඤහාමුදුරන්ට විතරයි. ඒ කොණ්ඩඤ්ඤතවුසට විතරයි. අනිත් අතර දෙනාට නෑ. ඒ වෙලාවෙදි. ඊට පස්සේ අවබෝධ කිරීම තුල එන එක වෙනම එකක්.
මේ මොවිතරම් වැඩගත් දහමක් දේශනා කළත් ඒක හිතට ආවේ නැහැ.
අනවබෝධය තුල. ඔව් ඒ අනවබෝධය. අනවබෝධයේ
ගන්න තරම් පිළිගැනීමක් නැතිකම නේද?
නෑ එහෙම පිළිගන්න එක නෙමෙයි දකින්න මනස දිනු නෑ ඇත්ත ඇති හැටි අවබෝධ කරන්න. ඒ අවබෝධ වුන්නේ නැහැ. දැන් මේක කිව්වට ඒකයි දැන් අපි අපිට ඔය යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක කොච්චර අහලා ඇතිද? තාම අවබෝධ වුණාද? ඒ වගේ තමයි අරගොල්ල. අවබෝධ වෙන දවස එනකම්ම ඔක
අපි
හොයන්න ඕනේ. ඒක අවබෝධ නොවෙන්නේ අපේ ප්‍රඥාවේ අඩුවක් මතමයි කියන එක. ඒ කියන්නේ දැනට දන්න එකේ අඩුවක් හින්දාමයි මේක අවබෝධ නොවෙන්නේ කියන එක තේරුම් අරන් හොයන්න ඕනේ. අපිට වෙලා තියෙන්නේ ගොඩක් අය හොයන්නේ නැහැ. මම ඕක දන්නවා. ධම්මචක්කප්පවත්තන සූත්‍රය මම දන්නවා. එතකොට ඉතින් හොයන්න දෙයක් නැහැ. ඉතින් කොහෙද අවබෝධ වෙන්නේ?
දන්න කෙනෙක් තුරු කියන්නේ.
නොදන්නවා කියන එක පිළි අරගෙනද ඒ පිළිගන්නේ නැහැ කියන්නේ ඉතින් බුදුහාමුදුරගෙන ශ්‍රද්ධාව නැතිකම. නෑ නෑ මම ඕක දන්නවා කාගෙන්වත් මට ඕක අහන්න ඕනේ නැහැ කියන්නේ. එක්ක තමන් සෝවාන් වුණා රහත් වෙලා හරි ඉන්න ඕන. එහෙම නැත්නම් ඉතින් මෝඩකම්. ඕකද?
රහත් වෙලා ගෙන ඉවත් මෝඩකම්.
අවබෝධ නොවී හිටු. එතක ඕක මම දන්නවා කියලා හිතුවත් මොඩකම හොඳ ඒ පැත්තයි පේන්නේ නැත්තේ. අපි හිතන්නේ අපි බෞද්ධයෝ හින්දා අපි චතුරාර්ය සත්‍ය දන්නවා අපිට කවුද ඕවා කියා දෙන්නේ ඉන්නේ කියලා. එතනම තමයි මොඩකම. නෑ ඒ
මොනවද අපි දන්නේ?
ඔව් ඉතින් දැනගත්තා නම් සෝවන් වෙන්න ඕන අඩු ගානේ එතෙන්දී නේ අචලස්වද්දාව ඉන්නේ ඔක අවබෝධ කරගන්න.
කෙලස් මලකල.
ඔච්චර ධර්මය ගැන කතා කළත් දැනගත්තත් ඔතන අන්නවයි ධර්මතාවයි දැක්කද කියන එක තමන්ගෙන් ආය ආය අහහ බලන්නවා. ඕකමයි පුළුවන් තරම් අරගෙන සාකච්ඡා කරන්න ඕන ඔය පොයින්ට් එක. මොකද ඔතනයි උදව් වෙන්නේ මේ දැක්ම ඇති කරගන්න සම්මාදිට්ඨියට.
මගට ගැනීම තමයි ඉස්සෙල්ල කරන්න ඕනේ.
ඔව්. ඒක සාකච්ඡා කිරීම අපේ අවබෝධයටත් උදව්
වෙනවා. ඒක තමයි යාත
වෙනවා. දැන් වෙන වෙන ඒ වාරගෙන ඔහෙ කතා කර කර ඉන්නවට වඩා මං කිව්වේ ඉස්සෙල්ල නිකන් අර දේශපාලනේ කතා කරා වගේ වැඩ නිකන් ධර්මයේ උනත් අරවා මේ වගේ කතා කර කර ඉන්න එක. ඒකට අපි තීරණ ගන්න ඕනේ මෙන්න මේකයි අදාළ දෙයි මේක ගැනයි අපි කතා කරන්න ඕනේ. ධර්ම සාකච්ඡාවක් වෙනවා නම් මෙන්න මෙතනයි කතා කරන්න ඕනේ. මට අවබෝධ වෙලා නැත්තේ මෙතන. මෙතනමයි අවබෝධ කරගන්න ඕන තැන. පටිච්ච සමුප්පාදි තියෙන්නේ මෙතන. මේ පටිච්ච සමුප්පාදි දැක්කොත් විතරයි ධර්මය දැක්කයි. ඇයි දැකලා නැහැ කියන්නේ අපි එක්ක ඇත හරි නැත හරි දෘෂ්ටිවල ඉන්න නිසා නෑ අවබෝධ කරලා නෑ කියලා පේනවා. මේ දහමට ගලපගලපෝ කියන්නේ. නෑ බුදුහාඳුරෝ ප්‍රතික්ෂේප කරපු මතයක නෙමෙයි ඉන්නේ. නැහැ කියනවනේ. මම නැහැ කියනවා නම් ඒක බුදුහාඳුරෝ ප්‍රතික්ෂේප කරපු එක. එදෙන උච්චේ දෘෂ්ටි. අපි හිතනවා අනාත්ම කියන්නේ මම නැහැ කියනවා. ඒ දෙක දෙක. ඒ දෙක දෙකක් කියලා පෙන්නේ මේ පටිච්ච සමුප්පන්න බව දකින්න කෙනාට. නැත නැත දෙකට අහු නොවන දැක්මක් තියෙනවා. මේකේ පවතින ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත තමයි දකින්න ඕන ඇත්ත. ඒක ඒ දහමත් එක්කම බලන්න ඕන. ඒතකොට ඕක බලන්න හැම තිස්සෙම අපි රැවටෙන තැන අල්ල ගන්න ඕන. රැවටෙන්නේ ආයතන. හයි. මොනව හරි තියනවා කියලා හිතෙන්නෙම දැනගන්නෙම ආයතනයක් වැඩ කරනකොට. අපිට ඒ හැයේ මුලාව නිසාමයි අපි ලෝකෙට අහුවෙන්නේ. නැත්තම් දුකට අහුවෙන්නේ, රූපෙට අහුවෙන්නේ. ආශ්‍රව සහිතවම රූපේ බාරගන්න කියන එක. ආශ්‍රව මතමයි රූපයක් පිහිටන්නේ. අනාශ්‍රව මනසට රූප පිටන්නේ නැහැ. රූපේ සාසවයි. ආශ්‍රව සහිතයි. අනාශ්‍රව නෙවෙයි. මේක පැහැදිලිව කියලා තියෙනවා. ඒක ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට රූප තියෙනවා ඕක මත කෙලස්සිය දෙනවා කියන කතාව නෙමෙයි. රූප තියෙන්නේ ආශ්‍රව නිසායි. කෙලස් නිසායි. ඒ කෙලස් නොයදුනොත් ඔබ අපි හිතන්නේ කියන එක. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එකේ ඔන්න ඔය වගේ දෙයක් තියෙනවා. රූපයක් පැත්තක තිබිලා කෙලස් නැතුව ඉන්නවා කියන ධර්මතාවයක් නෙවෙයි මේ කියන්නේ. කෙලස් මතමයි රූපේ උපදින්නේ. මේ කෙලස් සියදුන් නැත්තම් රූපේ උපදින්නේ නැහැ. ඒක උපදින්නේ නැති තත්ත්වයක්, හටගන්නේ නැති තත්ත්වයක් කියලා එහෙම ඉතින් ඒ පැත්ත පුළුවන් තරම් ආය ආය බලන්න ඕන. මෙහෙම වෙන්න පුළුවන්ද වෙන්නේ? මේක දහමට ගැලපෙනවද?
තම සරලවම අවබෝධය නැතුව ඒ ගැනම හොයන්න ඕනේ ඉතින්ද?
ඔව්. පුළුවන් තරම් කතා කරන්න පුරුදු වෙන්න ඕන ඕක ගැන. ඔයගොල්ලෝ ඔයගොල්ලෝ ධර්මයක් හොයන කෙනෙක් ගැන කතා කරන්න පුරුදු වෙන්න ඔය ටොපික් එකම. අතනින් එහා මං කිවි අරහාමුදුරුව කොහොම හිතනවද මේවල් මොනවද ඒවා ඒවා ධර්මයට අදාළ නැහැ. අපිව සසරේ ගෙනියන ඒවා. කොහොමද ඒක තමයි හොඳම වචනේ. නැත්නම් අර හිස් වචන ගණේට වැටෙනවා. අපට වැඩකුත් නැහැ ඒගොල්ලන්ට වැඩකුත් තරන්නේ. ඒවයින් ඒවයින් ගැලවිලා මේකට අදාළ පැත්තට වැටෙන්න පරිස්සම් වෙන්න ඕනේ. ඒක මතක් කර කර ගන්න ඕනේ. මොකද අපේ තියෙන අනිත් පැත්තට යන පුරුද්දනේ. හරි ආසයි ඔය මොකක් හරි අල්ලගෙන කතා කර කර ඉන්න. ඒක ඉතින් රසේකුත් තියෙනවා. ගැඹුරු දේවල් කතා කරන්න එහෙම නිකන් ආසාවක් නැහැ. ඒ කියන්නේ ටිකක් ඔකට වැටෙනවා. වැටුණාට පස්සේ පුළුවන් එතෙන්ට එනකන් ඉතින් ආයි අනිත් පැත්තටමයි යදින්නේ. ඔය කොච්චර කිව්වත් ආයි කට්ටිය හම්බුන ගම වෙන මොකක් හරි ගැල්ලගෙන ඕවා ගැන කතා කර කර ඉන්නව රස කර කර. ඊට අපි මතක් කරලා දෙන්නව නම මේ මේ විදිහට අපි කතා කරන එක අපේ කෙලෙස්මයි වැඩි වෙන්නේ. ඊට වීරය කරන්න කියන්නේ කෙලස් දිගට දිගට යන එක නවත්ත ගන්න එක. පැත්තකින් වීරය කරන්න ඕනේ නේද? තියන කුසල් යටපත් කරගන්න. ඊළඟට අලුතෙන් අකුසල් උපදින්න වෙන විදිහේ කතාවල යෙදෙන්නත් හොඳ නැහැ. අනිත් පැත්තේ කුසල් පැත්ත. අපි තියෙන කුසලය ඔය දැන් යන්තම් හරි දැනගත්තු එක වැඩි දියුණු කරගන්න විදිහට යන්න ඕනේ. තියෙන කුසලය වැඩි දියුණු කරගන්න ඕනේ. ඊළඟට නූපං කුසලයක් ඇති කරගන්න. හම්බ වෙන වෙලාව මොනවා කතා කරනවා කියන්නේ දැන් කුසලයක් ඒකට. ඒකට අර හතර ආකාර වීර්යය එතන තියෙනවා. සතර සම්‍යක් ප්‍රදං වීර්යය කියන එක. ඒකෙන් අපි දන්නේ නැතුගම දැන් බලන්න ඔන්න ඔය කතා කරපු අපි පැයක් විතර කතා කරපු කාලේ අකුසල සිද්ධ වුණා. නේද?
ඔච්චිනාගම
කියලා නිම කරන්න බැරි දැස් තියෙනවා. ආ එතකොට ඊට කලින් කතා කරපුටි. තනි කර අකුසල්ද? නෝගයි වෙනස තියෙන්නේ. ඒක ලෝක නුවණින් බලත හැකි. මගේ හිත කුසල් සිත්වල කොච්චර වෙලා තිබුණාද අද දවස තුල. අකුසල් පැත්තේ කොච්චර තියෙනවා. කුසල් පැත්තේ නෑ කියන්නේ අකුසල් පැත්තේම තමයි. ආයෝකේ බලන්න දෙයක් නෑ. එකට අපි සිහිය නුවණ පිහිටියානම් කොයි වෙලාවක හරි ඒ වෙලාව විතරයි කුසල් පැත්තට දාන්න තියෙන්නේ. මේ ධර්මයක් ගැන මෙහෙම සිහියෙන් කතා කළා නම් හරි එහෙම නැත්නම් තමන් භාවනාවක හරි සිහිය පිහිටගෙන හරි ඉන්නවා. ඕල් ටික විතරයි කුසල පැත්ත.
අනිත් හැම වෙලාවකම නෑ.
අනිත් හැම වෙලාවෙම අකුසල. එතකොට අපිට බැලුවහමවත් අඩු ගානේ දැනගන්නවත් පුළුවන්. අකුසලේ හිටියා කියලා දැනගත්තත් ඒකත් කුසලයක්.
අත්‍යවශ්‍යයි.
ඔව්. මං හවසට හරි මතක් කළොත් අද දවස තුල කොච්චර වෙලා කුසල් සිත තිබුණාද? මුලින් පෙන්නේ තේ අකුසල්ම තමයි. අදුගානේ ආ විනාඩි 5ක් මම මේක මෙනෙහි කළා. ඒ විනාඩි 5ක් තුළ කුසලෙ තිබිලා තියෙනවා. සතිය පිහිටලා තියෙනවා. එහෙම දකින්න පුරුදු වෙනවා. සරින් සරේ බලන්න ඕනේ. මේ කාලය තුල හිත කොහොමද වැඩ කරලා තියෙන්නේ? කුසල් පැත්තේද අකුසල් පැත්තේද? ඕක ටිකක් මතක් කර කර පෙන්නුවත් අපිට අර ටික ටික හිත කුසලයේ යෙදෙන එක වැඩි කරගන්න පුළුවන්. එතකොට තව කෙනෙක් ආවත් අපි අනිත් පැත්තට අදින්න එක්ක අපි මගාරි නැත්නම් එයාවත් කුසලයට ඇදලා ගන්න. එයාට කල්යාණ මිත්‍රෙක් වෙනවා. හයි Tamanta විතරක් නෙමෙයි අනුන්ටත් හොඳක් වෙනවා.
එකක්
කුසලයක් වෙනවා. එකක් ලොකු කුසලයක්. ඉතින් දැන් මේව අහන අයවත් මුණ ගැහුණොත් අර පරණ පුරුද්දට වෙන කතාවලට යනකොට අයියේ එදලා ගන්න ඕන. මේක ගැන කතා කරමු. මෙන්න මේකයි මේකයි කියලා අඩු ගානේ ප්‍රශ්නයක් හරි අහන්න ඕන. මේ ඉවර ඉදා මෙහෙම කතාවක් කියවනේ මේක මොකද්ද කියලා.
ඒක මතකයට හරි ගන්න.
මතකයට ගන්න ඕන. එතකොට
අරක
නවතිනවා. කට්ටියත් මේ පැත්ත එතකොට කතා කරගෙන. ඒක ඒගොල්ලන්ට උදව්වක් Tamanටත් උදව්වක්. ඒක ටික ටික කල්පනා කර කර මතක් කර කර ගන්න ඕනේ ඒක පාරට එන්නේ.
මතකෙට එනවනේ.
ඔව්.